Honorable Anuradha Jayaratne, you have 13 minutes.
Mulasan Rudagaru Mantri Tumani, Palaviniyata Api Stutivanta Wenawa Ape Madura Vithana Garu Parliamentu Mantri Tumata. Ada Dinedi මේ AI තාක්ෂණය සහ මේ කාරණා පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ විවාදයකට යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව මොකද මේ කාරණාවේදී බොහෝ පක්ෂ විපක්ෂ බොහෝ දෙනාගේ අදහස් උදාස් ඇතිව මේක හරි විදිහට ගලපගත්තොත් රටක් හැටියට අපිට අනිත් තියෙන ලෝකයේ අනිත් රටවල් එක්ක ඉදිරියට යන්න පුළුවන් වගේම මේක හරි විදිහට ගලපගත්තේ නැත්නම් අපිට ආයේ කියන්න වෙන්නේ යම් යම් කාලවකවානුවලදී අපිට තිබිච්ච අවස්ථාව නැති කරගත්ත රටක් නැති කරගත්ත ජාතියක් හැටියට තමයි අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ මේකදී මූලිකව සඳහන් කරන්න ඕනේ ගරු මූලාසනරුඩ ගරු මන්ත්‍රීතුමනි අපි මුලින්ම ගත්තොත් Facebook එකේ ගත්තොත් ඒ ආරම්භක අවදිවල පවා මේ કૃતિම බුද්ධිය පිළිබඳව යම් විදිහක භාවිතාවක් මුල ආරම්භයේ ඉඳලම තිබ්බා. ඒකට හේතුව තමයි අපි සමහරක් විතර දන්නේ නැති වුණාට අපි Facebook එකේ වේවා TikTok එකේ වේවා YouTube එකේ වේවා මේ ඕනම එකක අපි සර්ච් කරාට පස්සේ ඒ සර්ච් කරපු ඒවා නිතරම අපි ඊට පස්සේ දකින්න පටන් ගන්නවා. එතකොට අපේ හැසිරීම අපි මොනවද බලන්නේ අපි මොනවද අධ්‍යයනය කරන්නේ මේ කියන සියලු කාරණා එකතැනකට ගොනු කරලා ඒ අපිට අවශ්‍ය කරන කාරණා ටික ඉදිරිපත් කරන ක්‍රමවේදයක් තමයි මේ මේ සමාජ මාධ්‍ය ඇතුලේ සියල්ල ඇතුලේම මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් තුල ඒ ඒ ක්‍රමවේදේ බවට පත් වෙලා තිබුණේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ කණ්ඩායම් වලට පුළුවන්කම ලැබුණේ අපි ඉන්න සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක අපිව ඉන්න ප්‍රමාණය ඉන්න විනාඩි ගන්න අපිව වැඩි කරලා තියා ගන්න පුළුවන්. මොකද කොහොම අපිට යම්කිසි අපි ආශ්‍රය කරන දෙයක් පෙන්නනවා. එහෙම නැත්නම් අපිට ඕන කරන අපි බලන්න බලාපොරොත්තු වෙන දෙයක් අපිට එතනද පෙන්눔 කරනවා. ඒ මොනවා හරි ක්‍රමවේදයක් පාවිච්චි වෙලා අවසානයේ අපි වැඩි වෙලාවක් ඒ සෝෂල් නෙට්වර්ක් එකේ කොයි ප්ලැට්ෆෝම් එකක වැඩි වෙලාවක් අපි කාලය ගත කරනවා. හැබැයි කළු මූලාශ්‍ර උඩගරු මන්ත්‍රීතුමනි මේකේ මේ විදිහට මේ මේ තියෙන කාරණාවෙදී අපි බලන්න ඕන දේ තමයි ඒ පැවතිච්ච කාරණාව උනත් නොයෙකුත් විදිහට වැරදි විදිහට සමාජයේ යම් යම් කාරණා මැනිපියුලේට් කරන්න එහෙමත් නැත්නම් යම් දේවල් අලුතෙන් ඒකට සමාජ මතවාද හැටියට එළියට දාන්න සමහර වෙලාවල් වල මේ ප්ලැට්ෆෝම් හරහා පුළුවන්කම ලැබෙන එකට හොඳම උදාහරණය තමයි මම හිතන්නේ 2016 වෙනුනේ ඉලෙක්ෂන් එක ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ඉලෙක්ෂන් එක සම්පූර්ණයෙන්ම මැතිවරණය හැටියට මැනිපියුලේට් කරා කියලා ඒ මැනිපියුලේට් කරන්න ප්‍රධානම ඒගොල්ලෝ අවියක් හැටියට පාවිච්චි කරගත්තේ ඒ සෝෂල් නෙට්වර්ක් ප්ලැට්ෆෝම් එක. ඒක Facebook වෙන්න පුළුවන්, Instagram එක වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඒ දවස්වල Twitter මේ මේ කියන ප්ලැට්ෆෝම් ටික පාවිච්චි කරලා සම්පූර්ණ ජනමතය වෙනස් කරන්න කටයුතු කරා. එතකොට එහෙම එහෙම ඒ ඒ සම්පූර්ණ වෙනස් වෙලා අද අපි ගත්තොත් එහෙම සමහර වෙලාවට දරුවෝ ඉන්නවා ෆෝන් එක දුන්නේ නැහැ කියලා සියදිවි නැසාගත්තා. ලංකාවේද එහෙම වාර්තා වෙනවා. ඒ ඒකේ කරපු සමීක්ෂණයක ප්‍රතිඵල තියෙනවා ගරු මුල්ලාසන රුඩ ගරු මන්ත්‍රීතුමනි. සාමාන්‍යයෙන් කුඩු එහෙමත් නැත්නම් යම් දෙයකට ඇබ්බැහි වෙච්ච එකයි මේ තියෙන සමාජ මාධ්‍යයේ මේ තියෙන ඒ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එක හරහා අපිට දෙන දේ තනිකරම බලන්න යොමු වෙච්ච එකනයි අතර වෙනසක් නැහැ කියලා. ඒ ඒ දෙන්නම එක හා සමානයි. කුඩු වලට යොමු වෙච්ච එකනයි අර සමාජ මාධ්‍ය හරහා ඇත්ත. ඒක මොකද ඒක බොහෝ විට ප්‍රායෝගිකව අපිත් එක දෙයක් බලාගෙන ගියොත් එහෙම මේ බෝල් එකේ පල්ලෙහාට යනවනවා ගියපු විනාඩි ගන්න මතකත් නැහැ හිටපු වෙලාව මතකත් නැහැ අරක ඇයි අපිට ආසයි තන ඒවා තමයි හැම වෙලාවෙම දෙන්නේ අපි ඕනම මේ 225 ඉන්න කෙනෙක් Facebook එකේ බැලුවොත් වැඩිම යන්නේ දේශපාලන කතා ටික එහෙම නැත්නම් මොන හරි දේශපාලනයට අදාළ කාරණා හැබැයි යෞවන තරුණයෙක් ගිහිල්ලා බැලුවොත් එහෙම යාගේ බෝල් එක යන්නේ ඒක නෙවෙයි වෙන කතන්දරයක් ඉතින් ඒ නිසා අපි මේ කතා කරන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පිළිබඳ අද අපි පාර්ලිමේන්තුවේ කතා කරාට මේක අපි හිතන තැනට එහා අද ලෝකයේ රටවල් වල ගිහිල්ලා තියෙනවා ඒ නිසා අපි මේක පළවෙනියට තේරුම් ගන්න ඕනේ මේ උත්තරීතර ස්වභාවය අපි කතා කරන වෙලාවෙත් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පිළිබඳ ලෝකයේ කොතනද තියෙන්නේ කියන එක පිළිබඳව අපි හරියාකාරව තේරුම් ගත යුතු වෙනවා. ඒ වගේම තමයි ගරු මුල්ලාසරුඩ ගරු මන්ත්‍රීතුමනි මේ මෙච්චර කාලයක් ආවේ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වල ප්‍රෙඩික්ෂන් එකක්. මේක ඒ කියන්නේ මේ పూర్ව කතනයක්. හැබැයි මේ పూర్ව කතනේ කියන එක 2020 න් පස්සේ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක වෙන පැත්තකට ගිහිල්ලා තියෙනවා. ඒ තමයි මේක උත්පාදනයට ගිහිල්ලා තියෙනවා. උත්පාදනයේදී ඒ කියන්නේ ජෙනරේටිව් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එකකට ඒ ජෙනරේටිව් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එකකදී අදහස් කරන්නේ මූලස්වරෝඩ් ගරු මන්ත්‍රීතුමනි දැන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එක ප්‍රොඩක්ෂන් වලට ගිහිල්ලා එතකොට ක්‍රියේෂන් වලට ගිහිල්ලා ටෙක්ස්ටිං වලට ගිහිල්ලා ඔඩියෝ වලට ගිහිල්ලා එතකොට අපි දැකපු 2009 වගේ Facebook එකදල 2020 වෙනකල් අපි කතා කරපු අර ප්‍රෙඩික්ෂන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එකට එහා ගියපු ජෙනරේටිව් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එකකට අද අපි ඇවිල්ලා දෙනවා. ඒක තමයි ඒකේ උච්චතම තැන් හැටියට අද තියෙන Chat GPT වගේ ඇප් එකක් ගත්තාම ඒවා ඊට එහාට ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. එතකොට ගරු මූලස්වරුඩ ගරු මන්ත්‍රීතුමනි මේකෙදී අපි රටක් හැටියට අපි විශ්වාස කරනවා අධිකරණ විෂය අදාළ රාජ්‍ය අමාත්‍යවරයා හැටියටත් මේ සභාවට මම යෝජනා කරනවා අපි මේ උත්පාදන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එක ක්‍රියාත්මක වෙනකොට ඒකෙදී සමහරක් වෙලාවට ඒක ප්‍රොඩක්ෂන් ක්‍රියේෂන් එහෙම නැත්නම් මේ කියන ටෙක්ස්ටිං වේවා ඔඩියෝ වේවා මේ විෂුවල් වේවා මේ හැම දෙයක්ම යම් විදිහකින් අපේ නීතියානු රාමුව ඇතුළට ගන්න ක්‍රමවේදයක් අපි සෑදිය යුතු වෙනවා මේකට හොඳම ක්‍රමවේදය තමයි ඉදිරියේදී මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් ටික මේවා මොන විදිහට නිෂ්පාදනය වුණත් ඒවට ෆවුන්ඩින් මොඩියුල් එකක් තියෙනවා ඒ ෆවුන්ඩින් මොඩියුල් එකක් කියලා කියන්නේ මූලික ආරම්භක ආදර්ශකය තියෙනවා ඒ කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එකක් ඕනම එකක් හදනකොට එයාට මූලිකව දෙන දත්ත ටික තියෙනවා ඒ මූලිකව ක්‍රියාත්මක වෙන වපසරය පිළිබඳ ඒ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එකට හැඳින්වීමක් තියෙනවා මේ හැඳින්වීමේදී අපි රටක් හැටියට මොකද්ද අපේ කරන්න පුළුවන්නේ බැරි ඒ වන්දත අපිට යන්න පුළුවන් සීමාව මොකද්ද මේ කියන ඒවා පිළිබඳව නියමයන් අපි රටක් හැටියට අපි සෑදිය යුතු වෙනවා එහෙම නැත්නම් සමහරක් වෙලාවට අපේ රටේ සංස්කෘතිය සભ્યත්වය මේ කියන ඕනම කාරණාවක් අභිබවා ගිහිල්ලා වෙනත් රටවල තියෙන කාගෙහරි කරන එකක් වුණත් අපිට ඇප්ලයි කරන්න පුළුවන් මොකද මේ કૃતિම බුද්ධිය දන්නේ නැහැ මේක මෙතන ඇප්ලයි කරන එක හරිද වැරදිද කියන්නේ එයා තනිකර ඩේටා ඇනලිසිස් එකක් එක්ක එයාට ෆීඩ් කරපු එහෙම නැත්නම් එයා දැනගත්ත දේවල් ටික තමයි ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා අපි මේකට එක පැත්තකින් නීතියානුකූල රාමුව ඇතුළට මේක ගන්න කටයුතු කරන්න ඕනේ දෙවනි කාරණාව මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එකක් හැදෙනවා නම් අපිට ෆවුන්ඩින් මොඩියුල්ස් මේකට අපි ඇතුල් කරන්න ඕනේ ඒ ෆවුන්ඩින් මොඩියුල් එක ඇතුලේ ඕනම කාරණාවකට යන්න පුළුවන් කියන එක උදාහරණයකට අපි ඒක ජාතීන් අතර අපි සමහර වෙලාවට ඒ යම් කිසි විදියක හැල්ලුවකට ලක් වෙන විදිහේ යම් දේවල් ප්‍රකාශ කරන්න බෑ කියන එක. ඒක සමානව ෆවුන්ඩින් මොඩියුල් එකක් ඇතුළට එන්න පුළුවන්. එතකොට මොන විදියට මොන නිර්ණායක ගත්තත් ඒ ෆවුන්ඩින් මොඩියුල් එක කඩලා එහෙන් එතනින් එහාට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එක ක්‍රියාත්මක වෙන්න කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා අපි අපේ නීති රීතීන් වලත් මේට ගැළපෙන අනුගත වෙන්න පුළුවන් ඒ මොඩියුල් එකක් නීති අනුකූල රාමුවක් රට ඇතුළත ගොඩනැගිය යුතුයි කියන එක මේ සභාවට ගරු සභාපතිතුමනේ ගරු මුලාසෝඩුඩු ගරු මන්ත්‍රීතුමනේ මම මේ වෙලාවේදී යෝජනා කරනවා. ඒ වගේම තමයි මේ එන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එක හරහා බොහෝ විට අපේ තියෙන රැකියා ටික එහෙමත් නැත්නම් අපි කරන වෘත්තියමය වශයෙන් කරන දේවල් වලට මොකද වෙන්නේ කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. බොහෝ විට දැන් අපි ප්‍රෝග්‍රෑම්ස් ලින් අපේ ප්‍රෝග්‍රෑමර්ස්ලා ඉන්නවා. මේ ප්‍රෝග්‍රෑමර්ස්ලා ගත්තාම මගේ සහෝදරයා ඉන්නවා. එතුමා ඉංජිනේරුවෙක් හැටියට කටයුතු කරනවා. එතුමා මේ සොෆ්ට්වෙයාර් ප්‍රෝග්‍රෑම්ස් ලා. දැන් එතුමා කිව්වේ දවස් 2-3 ලියපු ප්‍රෝග්‍රෑම් මේ AI ඉන්ටෙලිජන්ට් එකකට දීපු ගමන් ඒගොල්ලෝ සම්පූර්ණයෙන් විනාඩි 3-4න් ඒවන්ත තප්පර 3න් ඒ සම්පූර්ණ සොෆ්ට්වෙයාර් එකක් ලියන. එතකොට සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස් ලා ටිකට මොකද වෙන්නේ? අද නීති අපේ ක්‍රිමිනල් ප්‍රොසීඩියර් කෝඩ් එක වෙන්න පුළුවන් එහෙම නැත්නම් සිවිල් ප්‍රොසීඩියර් කෝඩ් මේ නීති ටික ඔක්කොම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එකට දුන්නට පස්සේ අද නඩු තීන්දු ටික දෙනවා. ඉදිරියට නීතිඥවරුන්ට මොකද්ද වෙන්නේ? එතකොට මේ කියන කාරණා පිළිබඳ මේක සමහරක් වෙලාවට අදට අපිට මේකේ වටිනාකම මේක කියන කාරණා පිළිබඳ තේරෙන හැබැයි මේක අනෙක් ලෝකේ රටවල් එක්ක අපි ඉස්සරහට යනවා නම් මේ කියන කාරණා පිළිබඳ අපේ අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම අපේ ඉංජිනේරුවරු ගත්තොත් දැන් සමහරට ප්ලෑන් එකක් දුන්නාම ඩ්‍රොයිං එකක් දුන්නාම අපේ ඉංජිනේරුවරු තමයි කැල්කියුලේට් කරලා කියන්නේ රයිට් මෙච්චර කම්බි ඕනේ මේ විදියට යන්න ඕනේ මේ ඔක්කොම BOQ හදන්න පුළුවන් විවිධ කාරණා. හැබැයි මේ ප්ලෑන් එකක් දුන්නාම සියලුම දත්ත ටික එකවර එළියට දෙනවා නම් එතන ඉන්න QS ලා ඉන්ජිනියර්ස් ලා මේගොල්ලන්ගේ වෘත්තිය පිළිබඳ මොකක්ද ඇති වෙන තත්ත්වය. එතකොට එහෙමනම් ඒක එදාට ප්‍රශ්නයක් වෙලා එදාට අර්බුදයක් වෙච්ච වෙලාවට හදන විසඳුමට වැඩිය මේවට අපි කොහොමද ඔරොත්තු දෙන්නේ කියන එක මොකද අපි රට හැටියට ඉස්සරහට නොගියත් ලෝක රටවල් ඊට වැඩිය හාත්පසින් වෙනස් වූ වේගවත් ඉස්සරහට යනවා. හැබැයි අපි අද සමහර වෙලාවට හදපු කලා උපාධිධාරීන් ටික අද විශ්වවිද්‍යාලෙන් එළියට එනවා සමාජයට වෙලා අසරණ වෙලා ඉන්නවා රැකියාවක් හොයාගන්න බැරුව. හැබැයි අපි මේ හදන වෘත්තියමය වශයෙන් හදන කට්ටියට මේ தત્ත්වය මේ ඉරණම උදා වුණොත් හෙට දවසේ වෙන තාක්ෂණික වෙනසත් එක්ක විපර්යාසයත් එක්ක ඒකට එදාට අපිට විසඳුමක් දෙන්න බෑ. ඒකට අවශ්‍ය විසඳුම අපි අද ඉඳලා ඒකට සූදානම් විය යුතුව තියෙනවා. මොකද මේකෙදි ගරු මුලාසෝරුඩ ගරු මන්ත්‍රීතුමනි දැනට ඇමරිකාවේ යුනිවර්සල් බේසික් ඉන්කම් එකක් සාමාන්‍ය පුරවැසියෙකුගේ ජීවත් වීම සඳහා අවශ්‍ය මුදල පිළිබඳව ගණනය කිරීමක් ඒගොල්ලෝ කරනවා. ඒකට කියන්නේ UBI කියලා. ඒ ගණනය කිරීම එක කරන්න වෙන මොනවත් නිසා නෙවෙයි තමුන්ගේ රැකියා ප්‍රමාණය අහිමි වුණොත් ඒ කරන රැකියාව නැති වුණොත් ඔවුන්ට මොකද්ද ලැබිය යුතු වැටුප තමුන්ගේ අවම ජීවත් වීමේ අවශ්‍යතාව ටික සම්පූර්ණ කරගන්න කොච්චර මුදලක් ඒගොල්ලන්ට අවශ්‍යද කියන එක පිළිබඳ පරීක්ෂණයක් වෙනවා. ඒකට ඒගොල්ලෝ UBI කියලා යුනිවර්සල් බේසික් ඉන්කම් එක පිළිබඳව ඒගොල්ලෝ දැන් මේ වෙනකොට ස්ටඩි කරනවා. මොකද ඒගොල්ලෝ විශ්වාස කරනවා බොහොම වේගෙන් AI කෘතිම බුද්ධින් ව්‍යාප්ත වීමත් එක්ක ඒගොල්ලන්ගේ තියෙන රැකියා ඒගොල්ලෝ හිතන ක්‍රමයට වැඩිය සම්පූර්ණ හාත්පසින් වෙනස් වෙයි. හැබැයි මේ මිනිස්සු වරොත්තු දෙන්න ඒගොල්ලෝ ජීවත් කරවන ක්‍රමවේද මොකක්ද කියන එක පිළිබඳ අද අධ්‍යයනය කරනවා. අපි අද මෙතන අපි කතා කරනවා කෘතිම බුද්ධිය අපිට ගන්නෙ කොහොමද, අපි ඒක අන්තර්ගහණය කරන්න කොහොමද, ඒකත් එක්ක ඉදිරි අපි හදන්නේ කොහොමද කියලා. හැබැයි අනිත් පැත්තෙන් ඒක නිසා යම් යම් ප්‍රශ්න ගැටළු වලට මුහුණ දීපු පිරිස ඒ වගේම රටේ ජනතාව සාමාන්‍යකරණය කරන්න කොහොමද කියන එක පිළිබඳව සැලසුම් හදන අවධියකයි අපි ඉන්නේ. ඒ වගේම තමයි ගරු මුල්ලස් අනුර ගරු මන්ත්‍රීතුමනි මේක මතක තියාගන්න ඕනේ, මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එක ආවට පස්සේ අපි කියන ප්‍රොඩක්ෂන් එක, අපි කියන ඒ කියන්නේ නිෂ්පාදනය, මේ සියල්ල අපි හිතනවට වැඩිය බොහෝ අඩු මිලකට ඒ සියලු කාරණා කරන්න පුළුවන්කම ලැබෙනවා. අපි මතක තියාගත යුතු දෙයක් තමයි විදුලිය කියන එක බොහෝ මිල අධික වෙනකොට විදුලිය පාවිච්චි කරේ නැහැ. හැබැයි විදුලිය කියන එක මිල හැම කෙනෙකුටම පාවිච්චි කරන්න පුළුවන් වෙන අවධියට එනකොට හැම දෙයක්ම ඉලෙක්ට්‍රිෆයි වෙන්න පටන් ගත්තා. අද වැඩි ඕනේ අවසානයේ පදින කාරකත් ඉලෙක්ට්‍රික් බලවට පත් වෙනවා. අපි බත්තු වෙන එක, අපි කන බොන එක, ගෙදර ආම්පන්න සියල්ල ඉලෙක්ට්‍රිෆයි වුණා. හැබැයි ඒ හා සමානව අවසානයේ කාරකත් අපේ ඉලෙක්ට්‍රිෆයි වෙලා තමයි දැන් නතර වෙන්නේ. එහෙමනම් මේ කෘතිම බුද්ධිය කියන එකේ මිල අඩු වෙනකොට සියලු දේට මේක තමයි එකතු වෙන්නේ. ඒක නිෂ්පාදනය වේවා, එහෙමත් නැත්නම් වෙන සැලසුම් වේවා, වෙන කරන ඕනම දෙයකට මේ කෘතිම බුද්ධිය තමයි අනාගතයේදී කණ්ඩායම් යොදා ගන්න. හැබැයි අනාගතයේ කණ්ඩායම් කෘතිම බුද්ධිය ඒ විදිහට යොදා ගන්නකොට අපිට අර කියන හිටපු පිරිසට යම් වෙන ගැළපෙන වෙන ක්‍රමවේද ටික නිර්මාණය කළ යුතුම වෙනවා. එහෙම නැත්නම් ඔවුන්ට ඒ කියන තමුන්ගේ වෘත්තීය වශයෙන් කරගෙන ආපු කාරණාත් එක්ක ඉදිරියට යන්න පුළුවන්කමක් තියෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්කමක් නැහැ ගරු මුලාසොට උඩගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා මේ කියන කාරණා පිළිබඳව මං හිතන්නේ අපි රටක් හැටියට ගත්තාම මීට වැඩිය සැලසුම් සහගතව මේකට එකතු වෙන ගමන්ම මේකෙදි මේ කෘතිම බුද්ධිය කියන එක පාවිච්චි කිරීම තුළ රටට වෙන්න පුළුවන් අයහපත් බලපෑම් පිළිබඳවත් අපි වෙනම අපේ අවධානය යොමු කළ යුතු වෙනවා. මොකද එහෙම නැත්තම් අපිට වෙන්නේ පෞගිය කාල පුරාවකටම අපි දන්නවා මේ පාර්ලිමේන්තු නියෝජනය කරන අපි ඕනම හැමෝම ඔය කියපු එක කාරණාවක් තමයි අපිට එදා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය කියලා එතුමියගේ කරපු ඒ වගා සංග්‍රාම ගැන ඒ වැඩසටහන් කියලා තව පොඩි කාලයක් අල්ලගෙන හිටියන රට මෙතන නෙවෙයි කියනවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කියලා එතුමා රට විවුර්තාතිර රටන් ගිහලා ඒක අරගෙන ගියපු ටික හරියට ඉවර කරලා එතුමට කරන්න තව පුළුවන් වුණා නම් මේක මෙතන නෙවෙයි කියනවා. ඊට පස්සේ 2004 සුනාමිය ආවම අපිට අවස්ථාවක් හම්බුණා. හැබැයි සුනාමියෙන් හම්බෙච්ච අවස්ථාවත් අපිට ගිලිහුණා කියලා අපි කියනවා. 2009 යුද්ධයේ අවසන් වෙනකොට රට නැගිටින්න තිබිච්ච හොඳම අවස්ථාව ඒකත් අපි ගිලිහගත්තා කියලා අපි කියනවා. ඒ වගේම තමයි අද වර්තමානයේ මේ වෙච්ච ආර්ථික අවපාතයකට මේ රට කඩාගෙන වැටීමත් අපිට අනිත් පැත්තෙන් ආශිර්වාදයක් කරලා රට නැගිටවන්න පුළුවන්. අපිට කළ යුතු වෙනස්කම් අලුතෙන් හඳුන්වා දීම, අපි අවුරුදු ගණනාවක් කරන්න බැරි වෙච්ච වෙනස්කම් සියල්ල කරන්න
අවස්ථාවක් තියෙනවා.
ඒ නිසා මේකත් මම විශ්වාස කරනවා මුලාසු අරුඩ ගරු මන්ත්‍රීතුමනි මේකත් තවත් එහෙම කාරණාවක් බවට පත් නොවි මේ වෙලාවෙම මේකට අවශ්‍ය කරන නීති රීතීන් හදලා මේක අපේ ක්‍රියාපටිපාටියට එකතු කරගෙන රට ඉදිරියට ගෙනියන වැඩපිළිවෙල හදන්න පුළුවන් නම් ඒ වඩාත් සුදුසුයි කියන එකත් යෝජනා කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
Thank you. Honorable S. Sridharan, you have 8 minutes. Honorable S. Sridharan.
கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்றைய தினம் இந்த செயற்கை நுண்ணறிவு AI ஆர்டிஃபிஷியல் இன்டெலிஜென்ஸ் என்கின்ற செயற்கை நுண்ணறிவு தொடர்பான இந்த அரசாங்கத்தினால் கொண்டு வரப்பட்ட இந்த விவாதத்தினுடைய முக்கியமான கருப்பொருளுக்குள் உலகம் நவீனமாக பல்வேறுபட்ட துறைகளில் வளர்ந்து கொண்டிருக்கிறது. உலகத்தினுடைய போக்குகள், வளர்ச்சிகள், தொழில்நுட்பத்தை நோக்கி ஒரு மிகப்பெரிய பாரிய அளவிலான வளர்ச்சியை கண்டு கொண்டிருக்கிற இந்த காலகட்டத்தில் இதனை விட AI என்கிற ஆர்டிஃபிஷியல் இன்டெலிஜென்ஸ் என்பதை விட இன்னும் பல கண்டுபிடிப்புகள் உலகத்திலே தோன்றி வளர்ந்திருக்கின்றன. ஆனால் இப்பொழுதுதான் நாங்கள் இந்த AI பற்றி பேசுகிறோம். ஆகவே இந்த நிலைமை என்பது இலங்கைக்கு மட்டுமல்ல, இது உலகத்திலே இருக்கிற நாடுகளில் கடந்து வந்த ஒரு பொருள். ஆகவே இந்த விடயத்திலே அதிகமான கவனங்கள் கொள்ளுகின்ற இந்த நேரத்தில் நீங்கள் நவீனமான தொழில்நுட்பங்களையும் முகநூல்களையும் இலத்திரனியல் ஊடகங்களையும் இன்றைக்கு உலகம் தன்வசம் வைத்திருக்கிற காரணத்தினால்தான் இந்த AI தொழில்நுட்பத்தினுடைய முக்கியத்துவமும் பேசப்படுகிறது. அது இனிமேல் காலத்தில் மனிதனுடைய ஒவ்வொரு செயல்பாடுகளிலும் முக்கியத்துவம் பெறும். ஆனால் இந்த பேசப்படுகின்ற இந்த விடயத்திற்குள் நான் ஒரு பதிவை செய்ய விரும்புகிறேன். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, உங்களுடைய அனுமதியோடு. மிக முக்கியமாக ஈழ விடுதலை போராட்ட வரலாற்றிலே 70களின் பிற்பகுதியில் 1980களின் ஆரம்பத்திலே பல்வேறுபட்ட விடுதலை இயக்கங்கள் உருவாக்கம் பெற்றிருந்தன தமிழீழ மண்ணிலே. அவ்வாறான விடுதலை இயக்கங்களுடைய வரலாற்றில் தமிழீழ ராணுவம் கெமிழ் ஈழம் ஆமி என்கிற TEA என்கிற ஒரு கட்டமைப்பை, ராணுவ கட்டமைப்பை உருவாக்கி ஈழ விடுதலை போராட்ட முன்னோடிகளில் ஒருவராக இருந்த தம்பாப்பிள்ளை மகேஸ்வரன் அவர்களை நான் இந்த சபையிலே நினைவில் கொள்ளுகிறேன். மிக முக்கியமாக தம்பாப்பிள்ளை செங்கமலம் தம்பதிகளின் புங்குடிதீவு மண்ணை பூர்வீகமாக கொண்ட இவர்களுடைய மகனாக 1955 6/5 பிறந்த தம்பாப்பிள்ளை மகேஸ்வரன், தம்பா என எல்லோராலும் செல்லமாக அழைக்கப்பட்டவர். இவருடைய குடும்பம் நினைத்தவற்றை நிறைவேற்றும் பொருண்மைய வன்மையும் குடும்ப பின்னணியும் கொண்ட செல்வந்த குடும்பத்திலே பிறந்த இவர் மிகவும் ஆரோக்கியமான வசதி படைத்த குடும்பத்திலே பிறந்திருந்தாலும் இந்த மண்ணிலே தமிழர்களுக்கு எதிராக நடந்த மிகப்பெரிய கொடுமைகளையும் வன்முறைகளையும் கண்டு தன்னை ஒரு போராளியாக மாற்றிக்கொண்டார். அதனால்தான் அவருடைய அந்த தமிழீழ ராணுவம் என்பது உருப்பெற்றிருந்தது. லண்டன் பல்கலைக்கழகத்தில் பொறியியல் துறையிலே படித்துக் கொண்டிருந்த இவர் தன்னுடைய பொறியியல் படிப்பை துறந்து தன்னை ஒரு இராணுவ ரீதியாக, ஆயுத ரீதியாக ஈழ விடுதலையை பெற்றுக் கொள்வதற்கான ஒரு போராளியாக இணைத்துக் கொண்ட தம்பாப்பிள்ளை மகேஸ்வரன் அவர்களுடைய மரணத்தை நாங்கள் இந்த இடத்திலே ஆழ்மன அஞ்சலிகளோடு பதிவு செய்ய விரும்புகிறேன். மிக முக்கியமாக இன்றைக்கு 41 வருஷங்களுக்கு முதல் கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இந்த மண்ணிலே குறிப்பாக கொழும்பிலே நடந்த மிகப்பெரிய இனப்படுகொலை, உலக வரலாற்றை பார்க்கக்கூடிய இனப்படுகொலை, ஜூலை படுகொலை, அதை கருப்பு ஜூலை என்று சொல்வார்கள். இலங்கையின் வரலாற்றில் 12 மாதங்களில் இந்த ஜூலை என்பது கருப்பு ஜூலையாகவே கொள்ளப்படுகிறது. July 23 to 27 வரை கொழும்பிலும் மலையகத்திலும் இருக்கின்ற பல்வேறுபட்ட இடங்களிலே பாரியளவான தாக்குதல்கள் மேற்கொள்ளப்பட்டது. தமிழர்கள் மீது அந்த படுகொலைகள் நிகழ்த்தப்பட்டது. நிராயுதபாணிகளாக இருந்த தமிழர்களை பார்த்து போர் என்றால் போர், சமாதானம் என்றால் சமாதானம் என்று ஒரு யுத்த முழக்கம் செய்த அப்போதைய ஜனாதிபதி JR ஜெயவர்தன் அவர்களுடைய அந்த கர்ஜனையோடும் அவருடைய ஆசீர்வாதத்தோடும் சிங்கள காடையர்களும் சிங்கள இளைஞர்களும் சேர்ந்து இந்த கொலைகளை செய்திருந்தார்கள். குறிப்பாக வெலிக்கடை சிறையிலே 2 நாட்கள் தொடர்ந்து இந்த மிகப்பெரிய மனித பேரவலம் நடைபெற்றது. வெலிக்கடை சிறையிலே தம்பாப்பிள்ளை மகேஸ்வரனும் ஒருவராக இருந்தார். அவர் அந்த சிறையிலே இருந்து அந்த நேரம் காப்பாற்றப்பட்டு அவர் மட்டக்களப்பு சிறைக்கு மாற்றப்பட்டு இருந்த காலங்களும் உண்டு. ஆகவே மிகப்பெரிய வரலாறுகளை கொண்ட ஒரு மாதமாக இந்த மாதம் இருக்கிறது. நான் நினைக்கிறேன் 41 ஆண்டுகள் கடந்து நேற்று தான் இந்த சபையிலே ஒரு அமைச்சரால் நாங்கள் நடந்த படுகொலைக்கு மன்னிப்பு கோருகிறோம் என்று எழுந்தமானமாக சொல்லப்பட்டிருக்கிறது. ஆனால் கிட்டத்தட்ட இந்த மண்ணிலே கொழும்பிலே இருந்த 5000 தமிழர்களுடைய வர்த்தக நிலையங்கள் தீக்கிரையாக்கப்பட்டது. கிட்டத்தட்ட 3000 தமிழர்கள் கொல்லப்பட்டார்கள். அவர்களுடைய கோடிக்கணக்கான சொத்துக்கள் அழிக்கப்பட்டது. அந்த காலத்திலே கிட்டத்தட்ட 300 மில்லியன் அமெரிக்கன் டாலர்ஸ் பெறுமதியான பொருட்கள் அழிக்கப்பட்டதாக சொன்னார்கள். சர்வதேச குற்றங்களை விசாரிக்கின்ற பன்னாட்டு அமையம் கூட இது ஒரு மனித படுகொலை, இது ஒரு இனப்படுகொலை என்பதை அந்த நேரத்திலே வெளிப்படுத்தி இருந்தது. அவ்வாறான மிக மோசமான இனப்படுகொலை நடைபெற்ற ஒரு மாதமாக இந்த மாதம் இருக்கிறது. அதனைத்தான் நான் இந்த இடத்திலே நினைவில் கொள்கிறேன். தம்பாப்பிள்ளை மகேஸ்வரன் அவர்களை நினைக்கின்ற அதே நேரம் இந்த மண்ணிலே பல ஆயிரக்கணக்கான இளைஞர்கள் கொல்லப்பட்டதும், பல மக்கள் கொல்லப்பட்டதும், அவருடைய சொத்துக்கள் சூறையாடப்பட்டதும் ஈழ விடுதலை போராட்டத்திற்கான மிகப்பெரிய ஒரு களத்தை உருவாக்க வேண்டிய உருவாக்கிய பெருமையும் அது சிங்கள ஆட்சியாளர்களையே சாரும். அதனால் தான் நான் இந்த இடத்திலே பதிவு செய்கிறேன். ஏன் தமிழர்கள் ஆயுதம் தூக்கினார்கள், ஏன் தமிழர்கள் ஆயுதங்களோடு போராடினார்கள் என்று பலரும் இன்று கேட்கிறார்கள். ஆனால் 1983 ஏதுமற்ற அப்பாவிகள் மீது இவ்வாறான கொடூரமான தாக்குதல் கொழும்பிலே அரசாங்கத்தினுடைய படைகள் பார்த்திருக்க நடைபெற்ற பொழுது கூட யாரும் தடுக்கவில்லை. இதனை இந்தியாவினுடைய டைம்ஸ் ஆஃப் இந்தியா என்கிற பத்திரிகை அந்த நேரம் JR ஜெயவர்தன் அவர்களை கேட்டார்கள், உங்களுடைய படைகள் பார்த்து கொண்டிருந்தார்களே சிங்களவர்கள் தமிழர்களை தாக்கி எரிக்கிற பொழுது என்று கேட்ட பொழுது JR ஜெயவர்தன மிகத்தாளமாக சொன்னார், அது அந்த படைகளிடம் இருந்தது தமிழர்களை கொல்ல வேண்டும் என்கிற ஒரு மனநிலை. அதனால் அவர்கள் சிங்களவர்கள் தமிழர்களை கொல்லுகிற பொழுது அவர்கள் அதை கவனத்திலே கொள்ளவில்லை என்று சொன்னார். மிக மோசமான பதில்களாக அந்த நேரம் இருந்தது. யாழ்ப்பாணத்தவர்கள் சாவது அது சிங்கள மக்களுக்கு மகிழ்ச்சியானது என்று இன்னும் அதனை ஊக்கம் அளித்தார். கொழும்பிலே ஊரடங்கு சட்டம், தொடர்ந்து பல மாவட்டங்களில் ஊரடங்கு சட்டங்களை கொண்டு வந்து மலையகத்திலேயும் கொண்டு வந்து ஏதும் அறியாத அப்பாவி தமிழர்களாக இருந்த மலையக தமிழர்கள் மீது இந்த படுகொலை செய்யப்பட்டு கட்டாயப்படுத்தி கப்பல்களில் ஏற்றி வடக்கிற்கு அவர்கள் அனுப்பப்பட்ட வரலாறு இந்த மண்ணில் இருக்கிறது. அதனால் தான் நாங்கள் சர்வதேச சமூகத்தை இப்பொழுதும் கேட்கிறோம். 1983களிலிருந்து இங்கு நடைபெற்றது மட்டுமல்ல, 1954களிலிருந்து இந்த இனப்படுகொலை என்பது திட்டமிட்டு நடத்தப்பட்டு எங்களுடைய நிலங்கள் பறிக்கப்பட்டு நாங்கள் இன்று எங்களுடைய மண்ணிலே கூட இரண்டாந்தர பிரஜைகளாக மூன்றாந்தர பிரஜைகளாக வடக்கிலே மாற்றப்பட்டுக் கொண்டிருக்கிறோம் என்றால் அது இந்த படுகொலைகளுக்கூடாகவே நடைபெற்றது. இப்பொழுதும் நாங்கள் கட்டமைக்கப்பட்ட இன அழிப்புக்குள் தொடர்ந்தும் இந்த இனப்படுகொலை தமிழர்கள் மீது நடைபெற்றுக் கொண்டே இருக்கிறது என்பதைத்தான் நான் இந்த இடத்திலே பதிவு செய்ய விரும்புகிறேன். ஆகவே 1983 நடைபெற்றதுக்கு இன்னும் நீதி கிடைக்கவில்லை. தம்பாப்பிள்ளை மகேசனோ அல்லது தமிழீழ விடுதலை இயக்கத்தினுடைய தலைவராக இருந்த தங்கத்துறையோ குட்டிமணியோ இவர்கள் கொண்ட கனவுகள் இன்னும் நிறைவேற்றப்படவில்லை. தங்கத்துறை அவர்கள் நீதிமன்றத்திலே நீதவானுடைய இறுதி வாக்கியமாக சொன்னார், நாங்கள் ஆயுதங்கள் மீது காதல் கொண்டவர்கள் அல்ல, ஆயுதங்கள் எங்கள் மீது திணிக்கப்பட்டது, அதனால் தான் நாங்கள் ஆயுதங்களை தூக்க வேண்டிய நிர்பந்தத்துக்கு உருவாக்கப்பட்டோம் என்று. அதே போல குட்டிமணி சொன்னார், நான் இறந்தாலும் எனது கண்ணை ஒரு தமிழருக்கு பொருத்துங்கள், நான் மலரப்போகும் என் தமிழீழத்தை பார்க்க விரும்புகிறேன் என்று. அதற்காகவே அவருடைய கண்ணை உயிரோடு வெளிக்கடை சிறையிலே தோண்டி எடுத்தார்.
இவ்வாறான
மிக மோசமான நிலைமைகள் இந்த மண்ணிலே நடைபெற்றது. அதனால் தான் கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களை நான் குறிப்பிடுகிறேன், 41 கடந்து இந்த சபையிலே ஒரு மன்னிப்பு என்ற வார்த்தை சொல்லப்பட்டிருக்கிறது. ஆனால் அந்த மன்னிப்பு தமிழர்களுக்கான ஒரு தீர்வாக அமைந்திருக்கிறதா அல்லது அது எந்த வகையிலே முடிவுறுத்தப்பட போகிறது? ஆகவே இந்த உயர்ந்த சபையிலே இன்று இந்த மண்ணில் எங்களோடு இல்லாத தம்பாப்பிள்ளை மகேஸ்வரன் அவர்களுக்கு நான் அஞ்சலி செலுத்துவதோடு இந்த இறந்து போன ஒவ்வொரு ஆத்மாக்களுடைய கனவுகளோடும் தமிழ் மக்களுக்கான அரசியல் தீர்வு என்பது அவர்களுடைய மண்ணிலே அவருடைய பாரம்பரியமான அவர்கள் பூர்வீகமாக தோன்றி வளர்ந்த இணைந்த வடகிழக்கு மண்ணிலே ஒரு அரசியல் தீர்வாக அது அமைய வேண்டுமே தவிர அதுதான் இந்த ஆத்மாக்களுடைய எண்ணமும் சிந்தனையும் என்பதை பதிவு செய்து நிறைவு செய்கின்றேன்.
தேங்க்யூ. Honorable Sujit Sanjay Perra, you have 8 minutes.
Mudasana Arudagar Mantri Tamani Putin Buddhya Sambandha Sidhu Nayapad Balapan Sambandha Visheshem Madhura Itanagi Mantri Tama Ginapi Yojana Sambandha Adad Dakwa Navastala Badim Pilibandhu Istuti Vantrenava Jabidana Putin Buddhya Gattama Gar Mantri Tamani Mege Huntatti Enava Narakatti Enava Api Koya Haki Belgwat Api Dham Pariganak Tahashani Emanetang Torduru Tahashani Netuva ගමනක් යන්න පුළුවන් කමක් නැහැ. මම දන්නා තරමේ මීට වසර 10කට විතර ඉස්සෙල්ලා නම් තොරතුරු තාක්ෂණයේ වැදගත්කමත් ඒ වගේම අනිකු පරිගණක ක්ෂේත්‍රයේ වැදගත්කම ගැනත් වැඩි අවබෝධයක් අපේ පාසල් දරුවන්ටවත් එහෙමනම් අපේ රටවත් තිබුණේ නැහැ. නමුත් අපි දන්නා පසු කාලීනව ලෝකයේ ගමන් මාර්ගයත් එක්ක ලෝකයේ ගමන් කරන වැඩපිළිවෙලත් එක්ක ඒ වගේම තොරතුරු තාක්ෂණයේ නැතුව කිසිම වැඩක් කරන්න බැරි තත්ත්වයට පත් වෙනකොට අපිට සිද්ධ වුණ අනිවාර්යෙන්ම තොරතුරු තාක්ෂණයේ එහෙම නැත්නම් පරිගණක තාක්ෂණය මේ රට හඳුන්වා දෙන්න. ඉතින් මේ රට දැන් හඳුන්වා දීලා අපි දන්නවා විශේෂයෙන් 60-70% දරුවෝ පාසල් දරුවෝ විතරක් නෙමෙයි රජයේ ආයතන ඒ වගේම අපි දන්නවා පෞද්ගලික අංශයේ ආයතන මේ හැම එකක්ම අද තොරතුරු තාක්ෂණයේ පදනම් කරගෙන තමයි පරිගණක ආශ්‍රිතව තමයි තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් අපි දන්නවා පාසල් පද්ධතිය ගත්තොත් එහෙම ගරු මන්ත්‍රීතුමනි මේ සම්බන්ධ විශාල ඉල්ලුමක් තියෙනවා. අපි දන්නා තරමින් දැන්ටත් 60% පාසල් ප්‍රමාණයකට මේ තොරතුරු තාක්ෂණයේ සම්බන්ධව ඒ වගේම පරිගණක ශාස්ත්‍රයේ සම්බන්ධව යම්ක දැනුමක් ලබා ගන්න අපේ පාසල් දරුවන්ට අවස්ථාව ලැබිලා තිබුණා වුණත් අපි දන්නවා තවත් දුෂ්කර ප්‍රදේශවල 140 කට විතර පාසල් සංඛ්‍යාවකට මේක පහසුකම් ලබා ගන්න අද හැකියාවක් ලැබිලා නැහැ. ඒ නිසා අපි දන්නවා හැම පැත්තෙම පාසල් වලින් ඒ වගේම දරුවන්ගෙන් ලොකු ඉල්ලීමක් එනවා. අපි පාසලකට උත්සවයකට ගියත් එහෙම නැත්නම් වෙනත් කටයුත්තකට ගියත් හැම අවස්ථාවෙදිම කියන්නේ අපිට පරිගණක තාක්ෂණය ලබා ගන්න හැකියාවක් නැහැ. ඒ වගේම තොරතුරු තාක්ෂණය ලබා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම මේ සඳහා අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්න කියන තමයි ඒ ඉල්ලීම කරන්නේ. ඉතින් අපි දන්නවා රජයේ පැත්තෙන් ගත්තාම ඒකට අවශ්‍ය කරන ප්‍රතිපාදන, ඒ වගේම පාසල් වලට අවශ්‍ය කරන සූරු පන්ති කාමර මේ හැම එකක්ම සපයන්න ලොකු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී මම සිහිපත් කරන්න ගරු විපස්සනාගේ සජි ප්‍රේමදාස මැතිතුමා එතුමත් මේ ඉල්ලීම සම්බන්ධ බොහොම සංවේදී වෙලා මේ ඉල්ලීම සම්බන්ධ බොහොම සානුකම්පිතව කල්පනා කරලා එතුමත් විශාල වශයෙන් ඒ සම්බන්ධව දායකත්වයක් ලබා දීලා මේ මොහොත දක්වාම දරුවන්ගේ පරිගණක තාක්ෂණතාවය එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණය වැඩි දියුණු කරන්න විශාල වැඩපිළිවෙලක් කරගෙන යනවා කියන එකත් මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕනේ. ඉතින් අපි දන්නවා අපිට ලෝකයෙන් බැහැර වෙලා ගරු මන්ත්‍රීතුමනි අපි දන්නවා මේ සම්බන්ධ නොයෙකුත් දේවල් අපි කතා කරලා වුණාට ලෝකේ යන ගමන් මාර්ගයත් එක්ක අපිට යන්න සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් අපි පස්සට යන්නේ. ඉතින් මේකේ අපි දන්නවා 6-7 දේවල් තිබුණා වුණත් මම විශ්වාස කරන්නේ අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේදී මේකේ යම් කිසි ගමන් මාර්ගයක් අපේ පාසල් දරුවන්ට විතරක් නෙමෙයි මුළු සමාජයට ඒ වගේම අපේ අධ්‍යාපන ශාස්ත්‍රයට ඒ වගේම අපේ රැකියා ශාස්ත්‍රයට විශාල වශයෙන් බලපෑමක් කරනවා කියන එක මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේ හැම කෙනාම කතා කරන්නේ මේක අපිට කොයි ආකාරයෙන්ද ගලප ගන්න පුළුවන්? කොයි ආකාරයෙන්ද මේක අපේ සංස්කෘතියට එහෙම නැත්නම් අපේ ආගමික හැදියාවට ඒ වගේම අපේ රටේ සංස්කෘතියට අනුකූලව ඒකට හානියක් නොවන ආකාරයට මේක පාවිච්චි කරන්න කොහොමද කියන එක තමයි අපිට තියෙන අද බරපතලම ගැටලුව. ඉතින් මම කියන්නේ දැන් මේ දියුණු કૃතිම බුද්ධිය අවශ්‍ය වෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. දැන්ට තියෙන මේ තොරතුරු තාක්ෂණයේ ඒ වගේ දැන්ට තියෙන පරිගණකේ හරහත් අපි දන්නවා විශාල සමාජ වශයෙන් ලොකු පරිහානියකට අපේ රට පත් වෙලා තියෙනවා. ඉතින් මම දන්නවා ඒ හේතුන් නිසාමනේ අපිට පහුගිය කාලේ ගේන්න සිද්ධ වුණේ සමාජ ආරක්ෂණ පනතක් ගේන්නලා ඒ සම්බන්ධව සමාජ මාධ්‍ය පිටසා පනතක් ගේන්න කටයුතු කරන්න සිද්ධ වුණා. ඒ වුණේ මොකද්ද අපි දන්නවා දැන්ටමත් මේ තොරතුරු තාක්ෂණයේ හරහා විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා අද විශාල වශයෙන් සමහරක් වෙලාවට හොඳ පැත්තට වඩා නරක පැත්තටත් අද යොමු වෙන වෙල තියෙන එක අපිට වළක්වන්න පුළුවන් කමක් නැහැ. මම හිතන්නේ මොනතරම් නීති රීති ගෙනා වුණත් මේ තොරතුරු තාක්ෂණයේ එන තොරතුරු ඒ වගේම යහපත් ඒවා අයහපත් ඒවා මේ එකක්වත් අපි දන්නා තරමින් වළක ගන්න අපේ ගරු මන්ත්‍රීතුමනි පුළුවන් කමක් ලැබිලා නැහැ. ඉතින් මේකට මම හිතන්නේ යම් යම් ආකාරයකට අපි මේ සම්බන්ධව නතර කරන්න ඒ වගේම සමහරක් ඒවා අපි බ්ලොක් කරන්න ඒ වගේම නොයෙකුත් ආකාරයේ වැඩපිළිවෙළ දැන්ට ක්‍රියාත්මක වෙනවා. නමුත් කොයි ආකාරයෙන් හරි මම හිතන්නේ මේකේ තියෙන තාක්ෂණයත් එක්ක මේකට දැනුම තියෙන අය දැන් පාසල් දරුවෝ හැම බැලුවොත් එහෙම විශේෂ දැනුමක් තියෙන මේ පරිගණක ශාස්ත්‍රය සම්බන්ධව. ඒ වගේ මේ සම්බන්ධව ගිහිල්ලා තොරතුරු තාක්ෂණය ගිහිල්ලා යම් යම් තැන් වලට ගිහිල්ලා ඒවා හැක් කරන්න මේ වගේ නොයෙකුත් ආකාරයට අනවසරෙන් ඇතුළත් වෙන්න නොයෙකුත් ආකාර දක්ෂතාවයන් තියෙන අය තමයි අපේ ලංකාවේ තින්නේ. ඉතින් මේවා තුලින් අපි දන්නා නොයෙකුත් ආකාරයේ සමාජ වශයෙන් අපරාධ සිදුවීමේ ලොකු වරක්වීමක් අද තියෙනවා කියන එක අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි. ඉතින් අපි දන්නවා අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම දැන් මේ કૃතිම බුද්ධිය සම්බන්ධව අපි අයහපත් දේවල් කතා කරෝ වගේම මේකේ අනිවාර්යයෙන්ම ගරු මන්ත්‍රීතුමනි තියෙනවා. තවත් මේක යහපත් පැත්තක්. මේක හොඳ පැත්තට සලකන්න පුළුවන්. අපි දන්නවා මේකේ අයහපත් පැත්ත වගේම යහපත් පැත්තකුත් තියෙනවා. හොඳ පැත්තකුත් තියෙනවා. අයහපත් පැත්ත ගත්තොත් එහෙම අපි දන්නවා මේකෙන් තවත් එක චෝදනාවක් කෙරුවා රැකියා අවස්ථාවල්. අපි දන්නවා රැකියා අවස්ථාල අඩු වීම ඒ වගේම රැකියා අවස්ථාල ටික නතර වීම නොයෙකුත් ආකාර දීගොල් සම්බන්ධව අද ලොකු බලපෑමක් එහෙම නැත්නම් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා කියලත් මම හිතන්නේ තියෙනවා. ඉතින් මෙතනදී අපි අත්‍යවශ්‍යම කල්පනා කරලා බැලුවොත් එහෙම ගරු මන්ත්‍රීතුමනි මේකෙන් අපිට තියෙන පැත්ත හොඳ පැත්ත ගත්තොත් එහෙම අපි දන්නා විශේෂයෙන්ම මේ රට ගත්තොත් එහෙම කෘෂිකර්ම ශිස්තේ
තව විනාඩි දෙකක් වැඩිපුරක් තියෙනවා.
හොඳයි බොහොම
විනාඩි 10ක්
තියෙනවා. කෘෂිකර්ම ශිස්තේ ගත්තොත් එහෙම ගරු මන්ත්‍රීතුමනි දැන් අපේ රටේ විධිමත් ආකාරයට කෘෂිකර්මයේ සිද්ධ වෙන්නේ නැහැ. අපි දන්නවා හුඟක් වෙලාවට සමහරක් වෙලාවට කෘෂිකර්මයේ කරනවා එළවලු වගා කරනවා බී වගා කරනවා ඒ වගා කරනකොට ඔක්කොම වගා කරන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම මිල සමහරක් වෙලාවට බිම්බ පල්ලෙහාට යන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම සමහරක් කාලවල තියෙනවා සමහරක් කාලවල නිසියාකාරව එළවලු වෙළඳපොළට ආවට සමහරට වෙළඳපොළේ තියෙන මිල බොහොම ඉහළ යන අවස්ථාවල් තියෙනවා. ඉතින් මේවා ඇත්ත වශයෙන්ම කලමනා කිරීමක් අද වෙනකන් සිද්ධ වෙන්නේ නැහැ. මොනතරම් ආයතන තිබුණත් මොනතරම් පරීක්ෂණ ආයතන තිබුණා වුණත් නිසියාකාරව තාම අපිට ගලප ගන්න බැරිලා තියෙනවා අපේ රටේ අවශ්‍යතාවය. අපි කොච්චර නිෂ්පාදනය කරන්න ඕනද? අපි කොහොමද කාලගුණය අනුව මේ වැඩ කටයුත්ත කරන්නේ කියන එක සම්බන්ධ ලොකු ප්‍රශ්නයක් අපිට දැන් තියෙනවා. ඉතින් මම හිතනට මේක මේ કૃතිම බුද්ධිය හරියට නිසියාකාරව කලමනාකරණය කරගත්තොත් අපිට ගුණවන් ගරු මන්ත්‍රීතුමනි අනිවාර්යයෙන්ම අපි වගා කරන්න ඕනේ කොයි කාලෙද? ඒ වගේම අපි වගා කරන්න ඕන අවශ්‍ය කරන කාල සීමාව මොකද්ද? අපේ පරිභෝජන රටාව කුමක්ද? ඒ වගේම කොයි කාලෙද මේක අපිට වගා කරන්න හොඳ සුදුසු වකවානුව තියෙන්නේ? කොයි කාලෙද වර්ෂා කාලය එන්නේ? මේව සම්බන්ධව මම හිතන්නේ අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව මේක සම්බන්ධව යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා අවශ්‍ය කරන තොරතුරු ටික අරගෙන අපිට පුළුවන්කම ලැබෙනවා අනිවාර්යයෙන්ම රටට ගැළපෙන ආකාරයට අපේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය අනුව ඒ වගේම කාලගුණය අනුව අවශ්‍ය කරන විදිහට මේ කෘෂිකර්මයේ හැඩගස්ස ගැනීමේ කටයුත්තක් කරන්න පුළුවන් කිකේ වාසියකුත් මෙතන තියෙනවා. ඊට අමතරව අපි දන්න අපේ රටේ දැන් ප්‍රධාන ශාස්ත්‍රය ගත්තොත් එහෙම ගරු මන්ත්‍රීතුමනි අපිට හුඟක් වෙලාට දැන් මාර්ගයකට අපි ගමන් කරනකොට ඒ වගේ විශේෂයෙන්ම කොළඹ ඒ විතරක් නෙවෙයි මහනුවර නොයෙකුත් ආගමේ ප්‍රධාන නගරවල අද මම හිතන්නේ ගමන් කරන උදේ කාලයේ හවස් කාලයේ ගමන් කිරීමට පුළුවන් කමක් නැහැ. ඒ තරම් රථ වාහන තදබදයක් තියෙනවා. ඉතින් මම දන්න තරමින් අහලා තියෙන තැනින්ද විශේෂයෙන්ම රටවහන පාලනය සඳහා මේ බුද්ධිම බුද්ධිය යොදා ගැනීම මම හිතන්නේ ඉතාමත් වැදගත් කියලා තමයි අද දියුණු රටවල් කල්පනා කරලා තියෙන්නේ. ඒකෙන් අද ප්‍රයෝජනෙට අරගන්නවා. මේ දියුණු රටවල් මම හිතන්නේ මේ තියෙන ප්‍රවාහණය තියෙන විශේෂයෙන්ම තියෙන තදබදය අඩු කරන්න විශේෂ වැඩපිළිවෙලක් යොදලා තියෙනවා කියන එකත් අයි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ගරු මන්ත්‍රීතුමනි අපි දන්නවා විශේෂයෙන්ම අපි දකින දෙයක් තමයි යම් කිසි කුසලතාවයක්. අපි තුම අධ්‍යාපන ශාස්ත්‍රයේ කුසලතාවයක් තියෙන අය, එහෙම නැත්නම් ක්‍රීඩා ශාස්ත්‍රයේ කුසලතාවයක් තියෙන අය තමාරක් කරලා දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් ගරු මන්ත්‍රීතුමනි ක්‍රිකට් ක්‍රීඩාව ගත්තාම අපි දන්නවා නොයෙකුත් ආකාරයේ මැසිවිලි තියෙනවා. දක්ෂතාවයන් තියෙන ක්‍රීඩකයෝ ඉන්නවා. දක්ෂතාවයන් තියෙන ක්‍රීඩකයෝ ටික මෙතනදී සමහරක් කරලා තීරණ කමිටුවලදී ඒ සම්බන්ධව අසාධාරණට ලක් වෙන අවස්ථාල් තියෙනවා. සමහරවිට පෞද්ගලික හිතවත්කම් මත මේ කාණ්ඩයම වල තෝරා ගැනීම කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේක හරියට අපි යොදා ගත්තොත් මේක අපි හරියට යොදා ගත්තොත් අනිවාර්යයෙන්ම නිසියාකාර සුදුසුකම් ඒ කියන්නේ පහුගිය කාල සීමාවල් තුළ ඒ ක්‍රීඩා සමාජ වලට ඒගොල්ලෝ ගත කරලා කටයුතු කරපු ආකාරය කොහොමද ක්‍රීඩා කෙරුවේ ඒ වගේ පසුගිය වසර අනික් ජාත්‍යන්තර තරඟ වල කටයුතු කරපු ආකාරය සම්බන්ධව හොඳ සමීක්ෂණයක් එහෙම නැත්නම් විශ්ලේෂණයක් කරලා ඒවා සම්බන්ධවත් මම හිතන්නේ සාධාරණයක් ඉෂ්ට කරගන්න පුළුවන්. ඒ කියන්නේ දක්ෂතාවයේ දක්වන ක්‍රිකට් හෝ වේවා ෆුට්බෝල් හෝ වේවා එහෙම නැත්නම් වොලිබෝල් වේවා මේ ඕනම ක්ෂේත්‍රයකට කිසි කෙනෙකුට අසාධාරණයක් නොවන ආකාරයට මේ කටයුත්ත කරගන්න පුළුවන් කියලත් මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. කෙසේතත් ගරු මන්ත්‍රීතුමනි මේක සම්බන්ධව අපි ඇත්ත වශයෙන්ම දැන්ටමත් මේ සම්බන්ධ හොයලා බලලා මේකේ තියෙන වාසි අවාසි මොනවද කියලා බලලා මේකට වැටබඳින්නේ කොහොමද, මේක පාලනය කරන්නේ කොහොමද, අපේ ආගමිකයට ඒ වගේම අපේ රටට ගැලපෙන ආකාරයට අපේ සංස්කෘතියට ගැලපෙන ආකාරයට මේක කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව දැම්මම අවධානය යොමු කිරීම හොඳයි. මොකද මේක දැන් ඉන්න තවදුරටත් අපේ තියෙන පහසුකම් මදි. අන්තර්ජාලවල බැලුවොත් එහෙම අපේ වේගය
ගත්තොත් එහෙම විනාඩි දෙක කාලයක් තියෙනවා. ඔව්
අනිත් අපේ වේගය ඒව බැලුවොත් එහෙම අන්තර්ජාල පහසුකම් වල අපි ඉන්නේ සාමාන්‍ය තාම ප්‍රාථමික මට්ටමේ. මොකද අපි දන්නා තරමේ මේ දියුණු රටවල දිහා බැලුවොත් එහෙම මීට වඩා ඉහළට ගිහිලා තියෙනවා. ඒගොල්ලන්ට ක්ෂණිකව මේ තොරතුරු තාක්ෂණයෙන් අවශ්‍ය කරන තොරතුරු ටික ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා ඒක අපිට ඒ තත්ත්වයටපත් වෙන්න. වර්මන්තෙන්ද අපිට ඒ තත්ත්වයටපත් වෙන්න තව අවුරුදු ගණනාවක් ගත වෙයි. ඉතින් මේ ගත වෙනකොට සමහරක් වෙලාවට අපි දැම්මම ඒ සම්බන්ධ අවධානය යොමු කෙරුවේ නැති වුණොත් ඒම රහිතකර ප්‍රතිඵල වලට අපිට ලක් වෙන්න පුළුවන් වෙයි. මම හිතන තාක්ෂණික කටයුතු අමතුම මේ අවස්ථාව ඉන්න නිසා මම හිතන්නේ මම දන්නේ මේක කොයි ආකාරයට දැන් ජාත්‍යන්තරයත් එක්ක ගලපගන්නේ. මොකද ලෝකයේත් එක්ක අපි යන්න ඕනේ. මේක විශ්ව ගම්මානයක්. පොරතුරු තාක්ෂණය අපිට වැදගත්. ඒ වගේම කෘතිම බුද්ධියත් අපිට අවශ්‍යයි හොඳ දේවල් වලට පත් කරගන්න. ඉතින් මෙතෙන්දී අපි කොයි ආකාරයට මේක ගලපගන්නේ කියන එක තමයි අපිට දැන් තියෙන්නේ. ඉතින් මම හිතන්නේ වර්තමාන රජයේත් ඒ වගේ ඉදිරියට යන රජෙක් වුණත් කාටත් මම හිතන්නේ මේ වගකීමෙන් බැහැර වෙන්න පුළුවන් කමක් නැහැ. අනිවාර්යෙන් මේක අපි අනිවාර්යයෙන් වගකීම අරගෙන මේක අපිට කොයි ආකාරයට අපේ සමාජයට එහෙම නැත්නම් අපේ දරුවන්ට අපේ අධ්‍යාපනයට ඒ වගේ අපේ ප්‍රධාන ශාස්ත්‍රයට ඒ වගේ අපේ කෘෂිකර්ම ශාස්ත්‍රයට ඒ වගේම ජාතික ආරක්ෂාවට කොයි ආකාරද මේක ගලපගන්නේ කියන එක තමයි මම හිතන්නේ අපි කාගෙත් වාක්‍යෙම යුතුකම් වෙලා තියෙන්නේ. ඉතින් මම අවසාන වශයෙන් ගරු මදුර විදේනගේ මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද මේක මේ නිසි වෙලාවේ අපේ සියලුම දෙනාගේ පාර්ලිමේන්තුවේ අවධානය සඳහා යොමු කරන්න කටයුතු කිරීම පිළිබඳව ඒතර මේ සම්බන්ධව මම හිතන්නේ මීට වඩා විද්වත් සාකච්ඡාවක් අපි මම හිතන්නේ මීට වඩා කරන්න අවශ්‍ය වෙයි. කොයි ආකාරයෙන්ද අපි මේක අපේ සමාජයේ අපේ රටට ගැළපෙන ආකාරයට මේ කටයුත්ත කරන්න. ඒක කරන්න මම හිතන්නේ රජයේ අවධානය යොමුයි කියලා බලාපොරොත්තු වෙමින් මේ යෝජනාව ගෙන ආපු අපේ මදුර විතරගේ මන්ත්‍රීතුමාට ස්තුතිවන්තමින් මගේ වචන ස්වල්ප අවසන් කරන භූමි සූ.
Thank you. Honorable Selvarasa Gajendran, you have 8 minutes.
අවගි
order please. මූලාසනයේ සඳහා අලු මන්ත්‍රීවරයෙක්ගේ නමක් යෝජනා කරන්න.
මූලාසනයේ සඳහා සුදිත් සංජය පෙරේරා මැතිතුමාගේ නම යෝජනා
කරනවා. அவைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, இன்றைய தினம் செயற்கை நுண்ணறிவு தொழில்நுட்பமானது தேசிய பாதுகாப்பு மற்றும் மதங்கள் தொடர்பில் ஏற்படுத்தக்கூடிய தாக்கங்கள் தொடர்பாக இங்கே ஒரு விவாதம் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. இன்று உலகம் இந்த செயற்கை நுண்ணறிவை நோக்கி வேகமாக சென்று கொண்டிருக்கின்றது. குறிப்பாக வல்லரசு நாடுகள் இந்த செயற்கை தொழில்நுட்பங்களை அதிவீச்ச அளவிலே தங்களுடைய பாதுகாப்பு துறையிலே பயன்படுத்தி கொள்வதிலும் அதற்கு அப்பால் விவசாயத்துறை உள்ளிட்ட பொருளாதாரம் சார்ந்த பொருளாதார முன்னேற்றங்களில் அந்த செயற்கை நுண்ணறிவை புகுத்துவதிலும் மிக தீவிரமாக கவனம் செலுத்தி வருவதையும் அவர் சில நாடுகள் ஒரு மிக தீவிரமான அளவுக்கு அந்த விடயத்திலே முன்னேறி இருப்பதையும் நாங்கள் நாளாந்தம் பார்க்கக்கூடியதாக இருக்கின்றது. இந்த இடத்திலே இந்த செயற்கை நுண்ணறிவு என்பது பல பிரச்சனைகளையும் ஆபத்துகளையும் ஏற்படுத்தக்கூடிய ஒன்றாகவும் இருப்பதையும் அறியக்கூடியதாக இருக்கின்றது. அந்த செயற்கை நுண்ணறிவை நாங்கள் முன்னேற்றத்திற்காக பயன்படுத்துவதற்கும் அதே நேரத்தில் ஏற்படுத்தக்கூடிய பாதிப்புகளை கட்டுப்படுத்துவதற்கும் எங்களுடைய சமுதாயம் மிகவும் கல்வி அறிவுடைய தொழில்நுட்ப அறிவுடைய இளம் தலைமுறைகளை வளர்த்தெடுக்க வேண்டிய பொறுப்பு அந்த சர்வதேச சமூகத்தோடு போட்டியிட்டு நாங்களும் இந்த அறிவை வளர்த்து கொள்ள வேண்டிய கடப்பாடு எங்களுக்கும் இருக்கிறது. அந்த வகையிலே நாடென்ற வகையில் அதை நீங்கள் எவ்வாறு செய்ய போகிறீர்கள் என்பது எங்களுக்கு தெரியாது, அதை நீங்கள் தான் சொல்ல வேண்டும். ஆனால் என்னை பொறுத்தவரையிலே இந்த செயற்கை நுண்ணறிவை நாங்கள் வளர்த்து கொள்ள வேண்டுமாக இருந்தால், இந்த நாடு வளர்த்து கொள்ள வேண்டுமாக இருந்தால், ஆரோக்கியமான பிள்ளைகள் ஆரோக்கியமான மாணவர்கள் ஆற்றல் அறிவுடையவர்களாக அவர்கள் வளர்த்தெடுக்கப்படுகிற பொழுதுதான் இந்த தொழில்நுட்ப துறையிலும் நாங்கள் முன்னேற்றத்தை காணக்கூடியதாக இருக்கும். ஒரு உற்பத்தி துறையை எடுத்துக்கொண்டால் உற்பத்தி துறை சார்ந்தவர்கள் பல்கலைக்கழகங்களில் இருந்து வெளிவருகின்ற பட்டதாரிகள் தங்களுடைய துறைக்கு பொருத்தமானவர்களாக அவர்கள் வெளிவர வேண்டும் என்று எதிர்பார்க்கிறார்கள். அவ்வாறானவர்களை இந்த பல்கலைக்கழகங்கள் இலங்கையிலே வெளியேற்றுகின்றனவா என்று ஒரு கேள்வி, ஆழமான ஒரு கேள்வி இருக்கின்றது. வடகிழக்கை எடுத்துக்கொண்டால் எங்களை பொறுத்தவரையிலே இலங்கையிலே புரியோடி போன ஒரு இனப்பிரச்சனை இருக்கிறது. அந்த இனப்பிரச்சனை இன்னமும் தீர்க்கப்படவில்லை. இவ்வாறான ஒரு சூழலிலே தேசிய பாதுகாப்பு என்பதனை காரணம் காட்டி வடகிழக்கிலே பணியாற்றுகின்ற படைகளும் போலீசாரும் அங்கிருந்து என்னத்தை எதிர்பார்க்கிறார்கள் என்று சொல்லி சொன்னால், சமூக சீரழிவில் ஈடுபடுகின்ற இளைஞர்கள் யுவதிகளை பெரிய அளவிலே எதிர்பார்க்கின்றார்கள். அவர்களுக்கு தேவைப்படுகின்ற விடயம் தமிழ் இளைஞர்கள் யுவதிகள் ஒழுக்கமற்றவர்களாக பண்பற்றவர்களாக வன்முறை எண்ணம் கொண்டவர்களாக குற்றமிழைத்தவர்களாக குற்றவாளிகளாக அவர்கள் இனங்காணப்படுகின்ற பொழுதுதான் அவர்கள் இருக்கையிலே இருந்து கொண்டு இந்த குற்றவாளிகளை தங்களுடைய காலடிக்குள் வைத்துக் கொண்டு இந்த சமூகத்தை தேசிய பாதுகாப்பு என்ற போர்வையிலே தங்களுடைய காலடிக்குள் வைத்துக் கொள்ள முடியும் என்ற ஒரு எதிர்பார்ப்பு அவர்களிடம் இருக்கிறது. இவ்வாறான ஒரு நிலை இருக்கிற வரைக்கும் ஒரு பொழுதும் இந்த நாடு இந்த உலகத்தோடு இந்த நவீன இந்த செயற்கை நுண்ணறிவு துறை சார்ந்த விடயத்திலே முன்னேற முடியாது என்பது எங்களுடைய வலுவான கருத்து. ஆகவே வெறுமனே சிங்களவர்கள் மட்டும் சிங்கள சமூகத்தில் இருக்கக்கூடிய பிள்ளைகள் மாத்திரம் ஒழுக்கமானவர்களாக நட்பண்புள்ளவர்களாக வளர்ந்தால் போதும், அவர்களை மாத்திரம் வைத்துக் கொண்டு இந்த நாட்டை நீங்கள் கட்டியெழுப்பி விடலாம் என்று நீங்கள் நினைத்தால் உங்களைப் போன்ற அடிமுட்டாள்கள் வேறு யாரும் இருக்க முடியாது. தமிழ் மாணவர்களையும் சிங்கள முஸ்லீம் மாணவர்களையும் தமிழ் சமூகத்தையும் முஸ்லீம் சமூகத்தையும் ஒரு முழுமையான அடக்குமுறைக்குள் வைத்துக் கொண்டு அந்த சமூகத்தில் இருந்து ஒரு ஆக்கப்பூர்வமான முன்னேற்றகரமான செயல்பாடுகளுக்கு இடமளிக்காமல் ஒடுக்குமுறைக்குள் வைத்துக்கொண்டு இந்த நாட்டை நீங்கள் கட்டியெழுப்ப முடியாது. ஆகவே நீங்கள் முதலிலே நீங்கள் இந்த விடயங்களை நீங்கள் எதிர்கொள்ள வேண்டுமாக இருந்தால் இந்த நாட்டிற்குள் வாழுகின்ற சமூகங்கள் அனைத்தும் ஐக்கியமாகவும் ஒற்றுமையாகவும் ஆரோக்கியமாகவும் வாழக்கூடிய ஒரு புறச்சூழலை நீங்கள் உருவாக்க வேண்டும். அவ்வாறு நீங்கள் உருவாக்க வேண்டுமாக இருந்தால் இந்த நாட்டிலே இனவாதத்துக்கு நீங்கள் முற்றுப்புள்ளி வைக்க வேண்டும். அந்த இனவாதத்துக்கு முற்றுப்புள்ளி வைக்கப்பட வேண்டுமாக இருந்தால் இலங்கையினுடைய ஒட்டியாட்சி முறைமை ஒழிக்கப்பட வேண்டும். ஒட்டியாட்சி முறைமை ஒழிக்கப்பட்டு எங்களை பொறுத்தவரையிலே ஒரு சமஷ்டி அரசியலமைப்பை நீங்கள் கொண்டு வர வேண்டும். அந்த சமஷ்டி அரசியலமைப்பின் ஊடாக தமிழ் மக்களதும் முஸ்லீம் மக்களதும் உரிமைகள் பாதுகாக்கப்பட வேண்டும். அந்த சமத்துவமான ஒரு சூழல் ஒன்று உருவாக்கப்பட வேண்டும். அதனூடாக மாத்திரம்தான் இந்த நாட்டை நீங்கள் ஆரோக்கியமான வளர்ச்சி பாதையிலே கொண்டு செல்லக்கூடியதாக இருக்கும், ஊழலை கட்டுப்படுத்தக்கூடியதாக இருக்கும், அதனூடாக நாங்கள் முன்னேற்றத்தை நோக்கி செல்லக்கூடியதாக இருக்கும். அந்த வகையிலே நீங்கள் இந்த பாராளுமன்றத்திலே கோடான கோடி செலவு நிதியை செலவிட்டு இந்த விவாதங்களை நடத்தி கொண்டிருக்கின்ற இந்த முயற்சிகளிலே ஆக்கப்பூர்வமான மாற்றங்கள் முடிவுகளை நோக்கி நீங்கள் செல்ல வேண்டும். அந்த வகையிலே எங்களை பொறுத்தவரையிலே நீங்கள் இந்த ஒட்டியாட்சி முறைமையை ஒழிப்பது என்பது நீங்கள் இந்த நாடு சவாலை எதிர்கொள்வதற்கான முதலாவது அடிப்படை அவசியமான ஒரு தேவையாக இருக்கிறது. எங்களை பொறுத்தவரையிலே நாங்கள் இன்று நாங்கள் உரையாடி கொண்டிருக்கின்ற இந்த நாள் எங்களை பொறுத்தவரையிலே ஒரு மிக முக்கியமான ஒரு நாள். 41 வருடங்களுக்கு முன்னர் எங்களுடைய தேசத்தின் மீது இலங்கை தீவு முழுவதும் பரவலாகவும் குறிப்பாக தமிழ் தேசத்தின் மீதும் ஸ்ரீலங்கா ராணுவத்தினரும் போலீசாரும் சிங்கள காடியர்களும் கூட்டாக இன அழிப்பை கட்டவிழ்த்துவிட்டு பல்லாயிரக்கணக்கான தமிழர்களை கொன்று கோடான கோடி சொத்துக்களை அழித்து ஒரு மிகப்பெரும் இனப்படுகொலை கட்டவிழ்த்து விடப்பட்ட ஒரு காலப்பகுதி. வெலிக்கடை சிறையிலே 58 தமிழ் கைதிகள் படுகொலை செய்யப்பட்டார்கள். குட்டிமணி தங்கத்துறை என்கின்ற 2 இளைஞர்கள் கண்கள் தோண்டப்பட்டு கொலை செய்யப்பட்டார்கள். அந்த சம்பவத்திற்கு பிறகு நேற்றைய தினம் நீதியமைச்சர் இங்கே மன்னிப்பு கோரினார். ஆனால் அதற்கு பிற்பாடு 2009 ஆண்டிலே 1.5 லட்சம் மக்களை கோட்டாபய ராஜபக்ச பாதுகாப்பு செயலாளராக இருந்த தலைமையிலே இங்கே ஒரு மிகப்பெரும் படுகொலை ஒன்று நடைபெற்றிருந்த இனப்படுகொலை நடைபெற்றிருந்தது. அவற்றுக்கெல்லாம் எங்களுக்கு நீதி கிடைக்கவில்லை. எங்களை பொறுத்தவரையிலே நடைபெற்ற இனப்படுகொலைக்கு ஒரு சர்வதேச குற்றவியல் விசாரணை வேண்டும் என்பதில் நாங்கள் குறியாக இருக்கிறோம். ஆகவே நாங்கள் சிங்கள சமூகத்தோடு சேர்ந்து இந்த நாட்டை கட்டியெழுப்புவதற்கு தயாராக இருக்கிறோம். அது நடைபெற வேண்டுமாக இருந்தால் இந்த ஒட்டியாட்சி முறைமை ஒழிக்கப்பட்டு எங்களுடைய தேச முறைமை சுயநிர்ணய உரிமை அங்கீகரிக்கப்பட்ட அடிப்படையில் ஒரு சமஸ்டி அரசியலமைப்பு கொண்டுவரப்பட வேண்டும். இப்பொழுது ஜனாதிபதி தேர்தல் ஒன்று நடைபெறுமா இல்லையா என்பது தெரியவில்லை. ஆனால் அதற்கான நாட்கள் நெருங்கிக் கொண்டிருக்கின்றது. இந்த வேளையிலே நாங்கள் கேட்கின்றோம், ஜனாதிபதி வேட்பாளர்கள் இலங்கையினுடைய ஒட்டியாட்சி முறைமையை ஒழித்து ஒரு சமஸ்டி அரசியலமைப்பை கொண்டு வருவதற்கான ஒரு துணிச்சலான முடிவை எடுக்க வேண்டும் என்று நாங்கள் எதிர்பார்க்கிறோம். இந்த எங்களை பொறுத்தவரையிலே கஜேந்திரகுமார் பொன்னம்பலம் தலைமையிலான தமிழ் தேசிய மக்கள் முன்னணியினுடைய நிலைப்பாடு வடகிழக்கு தமிழ் மக்கள் இந்த தேர்தலை பகிஷ்கரிக்க வேண்டும் என்பது. ஏனென்று சொன்னால் நீங்கள் இந்த ஒட்டியாட்சியை நிராகரிக்க தயாரில்லை என்று சொல்லி சொன்னால் இந்த ஒட்டியாட்சி அரசியலமைப்பை நீங்கள் பலப்படுத்துகின்ற அடிப்படையிலே தான் நீங்கள் இந்த தேர்தலிலே போட்டியிடப் போகிறீர்கள் என்று சொன்னால் அந்த கொள்கை அடிப்படையிலே வருகின்ற எந்த ஒரு பிரதான வேட்பாளருக்கும் தமிழ் மக்கள் வாக்களிக்க கூடாது. 2005 தேசிய தலைவர் பிரபாகரன் எடுத்த முடிவின் அடிப்படையிலே அந்த தேர்தலை நாங்கள் புறக்கணிக்க வேண்டும். இதை நாங்கள் ஒரு பேரம்பேசலுக்கான ஒரு ஆயுதமாக நாங்கள் கருதுகிறோம். தேர்தல் நடந்தே ஆக வேண்டும். அது நடைபெறுகிற பொழுது நாங்கள் அதை புறக்கணிக்க வேண்டும். புறக்கணிக்கிற பொழுது வந்து உங்களுக்கு எங்களுடைய வாக்குகள் தேவை என்று சொல்லி சொன்னால் நீங்கள் எங்களுடைய கோரிக்கைகளை ஏற்றுக்கொள்ள வேண்டும் என்பது எங்களுடைய அணுகுமுறையாக இருக்கிறது. இவ்வாறான ஒரு சூழலிலே தமிழ் மக்களில் பெரும்பாலானவர்கள் இன்று இந்த ஜனாதிபதி தேர்தலில் வெறுப்பு விரக்தி அடைந்திருக்கிறார்கள். வெறுப்படைந்திருக்கிற ஒரு சூழலில் அந்த மக்களோடு சென்று தேர்தலுக்கு வாக்களியுங்கள் என்று கேட்க முடியாத நிலைமையில் வடபகுதியில் இருக்கக்கூடிய சிவில் அமைப்புகளையும் அரசியல் தலைவர்களையும் வைத்துக் கொண்டு பொது வேட்பாளர் என்கின்ற ஒரு சதி அரங்கேற்றப்படுகிறது. இங்கே ரணில் விக்ரமசிங்காவுக்கு 2 ஆண்டு காலம் கால நீடிப்பு வழங்க வேண்டும் என்று சொல்லுகின்ற வடகிழக்கை சேர்ந்த நாடாளுமன்ற உறுப்பினர்களே அங்கே பொது வேட்பாளர்கள் வேண்டும் என்று சொல்லி பொது ஒப்பந்தத்திலே கையொப்பமிடுகிறார்கள். இது ரணில், சஜித் பிரேம்தாசா, அனுரகுமார திசாநாயக்க இந்த 3 பேருக்கும் ஒரு பொது தேவை இருக்கிறது. தமிழர்கள் பகிஷ்கரிப்பு என்கின்ற ஒரு ஆயுதத்தை கையெடுக்க கூடாது. அவர்கள் இலங்கையர்கள் என்கின்ற அடையாளத்தை நிராகரிக்கின்ற ஒரு நிலைமை வரக்கூடாது. அப்படியானால் இந்த தேர்தல் பகிஷ்கரிப்பு தோற்கடிக்கப்பட வேண்டும் என்பதற்காக இந்த பொது வேட்பாளர் என்கின்ற ஒரு நாடகம் அரங்கேற்றப்படுகிறது. நான் முடிக்கிறேன். எங்களை பொறுத்தவரையிலே இந்த தேர்தலை வடகிழக்கு தமிழர்கள் முற்றாக புறக்கணிக்க வேண்டும் என்பது எங்களுடைய நிலைப்பாடு. அந்த அழைப்பை நாங்கள் விடுக்கிறோம். நீங்கள் தமிழர்களை அரவணைக்க வேண்டுமாக இருந்தால் ஒட்டியா நீக்குகிறோம் என்கின்ற அறிவிப்பை நீங்கள் வெளிப்படையாக செய்கிற பொழுதுதான் இந்த தேர்தலில் பங்கெடுப்பதா இல்லையா என்ற முடிவை நாங்கள் எடுக்க முடியும் என்று இந்த இடத்தில் கூறி விடைபெறுகிறேன். நன்றி.
தேங்க்யூ. மீளகட்ட உதயபிரபாத் கம்மம் பிலமத்துமா ஒபத்துமாட வினாடி 13:14 காலத்தினோம்.
கரு மூலாசனாரூட மந்திரத்துமணி, கிருத்திம புத்தி கேன்னு குமாக்த கிரேக் கன அத சமாஜே ஸ்மாத்ருகா பாட பத்துனே 2024 வசரே. நமுத் 1990 மீட்ட வசர 34 கலீன் மே பிரச்சனைட உத்தர ஹொயன்ன பரிகணக இன்ஜினியரு சிஷ்யேக் விதியட அப்பிட சித்த உனா. அப்பே பரிகணக வித்யா பாடமாலாவ திபுனு KBS நத்தாங் நாலேஜ் பேஸ் சிஸ்டம்ஸ் கேன விஷயட தமாய் மே கிருத்திம புத்திய கேன கிகன்னுவே. எதா கிருத்திம புத்தியர திபுனு லுக்கும அபியோகே தமாய் மினிசா சிதான்னே கோஹமத கேன எக ஆக்ருத்தியகட தாகன்ன எக. பரிகணக சிதன்ன இயன்வீமட்ட நாங் පරිගණක වැඩසටහන් හදන ප්‍රෝග්‍රෑමර්ස් නැත්නම් වැඩසටහන් කරුවන් මිනිසා සිතන්නේ කොහොමද කිරෙක් ගැන යම් අවබෝධයක් ආකෘතියක් තියෙන්න ඕනි. එතකොට අපි දන්නවා මිනිසුන්ගේ ගතික මිනිස්සු එකම ක්‍රියාවකට ප්‍රතිචාර දක්වන වෙනස් විදියට. මම කාට හරි විහිළුවක් කරාම එක එකේ විහිළුවට හඬ නගා සිනාසෙන්න පුළුවන්. ඒ විහිළුවටම තව කෙනෙකුට දුක හිතිලා අඬන්න පුළුවන්. තවත් කෙනෙක් කේන්ති ආරම්මට ගහන්න පුළුවන්. තවත් කෙනෙක් ඒ විහිළුව හමුවේ පුදුම වෙලා ගල්ගිල්ල වගේ මන්දියා බලන්න පුළුවන්. පස්වැන්න ඒ විහිළුව නැහැ වුණා වගේ ගණන් නොගෙන ඉන්න පුළුවන්. එකම ක්‍රියාවක් ප්‍රතිචාර පහක්. එහෙමනම් අපි මොකද කරන්නේ? අපේ ජීවිතේ විවිධාකාර පුද්ගලයෝ හමු වෙද්දී ඒ අයගේ චරිත ලක්ෂණ අධ්‍යයනය කරමින් අපි ඔවුන්ට අනුව අපි ප්‍රතිචාර දැක්වීම වෙනස් කරගන්නවා. අපි අනුවර්තනය වෙනවා. පරිගණකයටත් තමන්ව භාවිතා කරන පුද්ගලයාගේ ගති ලක්ෂණ අධ්‍යයනය කරමින් ඒ අනුව අනුවර්තනය විය හැක්කේ කෙසේද කියන අභියෝගය තමයි මීට වසර 34කට කලින් අපිට උත්තර හොයන්න සිදු වුණේ. මගේ ගෞරව උපාධිය නිබන්ධනයට කරෙත් මේ සඳහා විකල්ප ආකෘතියක් ලෝකයේ හමුවේ තිබීමයි. දැන් මූලාසන රූඪ මන්ත්‍රීතුමනි, වසර 34කට පස්සේ ආපසු හැරිලා බලද්දී කෘතිම බුද්ධිය දැවැන්ත පිම්මක් පැනලා තියෙනවා. අද අපේ මාතෘකාව වෙලා තියෙන්නේ මේ කෘතිම බුද්ධිය ජාතික ආරක්ෂාවට සංස්කෘතියට ඇති කරන බලපෑම මොකක්ද, ඒ සම්බන්ධයෙන් අපි ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග මොකක්ද කියන එකයි. එදා කඩු සටන් යුගයේ බොවිට කඩු සටනක් ඇති වෙන්නේ දෙන්නෙක් අතර, දෙන්න එක්කෙනෙකුට පුළුවන් උපරිම වශයෙන් තව කෙනෙක් විනාශ කරන්න. තුවක්කුව විශේෂයෙන්ම කාල තුවක්කුව ආවම පුළුවන් වුණා තනි පුද්ගලයෙකුට විශාල පිරිසක් විනාශ කරන්න. බෝම්බේ ආවම පුළුවන් වුණා තමන්ගේ ජීවිතයට අවදානමක් ලක් නොකර සතුරන් විශාල පිරිසක් එකවර විනාශ කරන්න. අද AI තාක්ෂණය නිසා යුද්ධය අලුත් හැඩයක් කරන් තියෙනවා. සතුරා තමන් විනාශ නොවී සතුරා විනාශ කිරීමේ හැකියාව අද යුදබීමට ඇවිල්ලා තියෙනවා. මේ මොහොතේ ලෝකයේ යුදබීම් දෙකක් තියෙනවා, යුක්‍රේන රුසියාන යුද්ධය, ඒ වගේම ඊශ්‍රායල් පලස්තීන යුද්ධය. මේ යුද්ධ දෙකේම AI තාක්ෂණය ජාතික ආරක්ෂාවන් සඳහා අද භාවිතා වෙනවා. යුක්‍රේන යුද්ධයේදී යුක්‍රේනයේ පාවිච්චි කරනවා ඩ්‍රෝන හරහා, කෘතිම බුද්ධියෙන් පාලනය වෙන ඩ්‍රෝන හරහා රුසියානු හමුදාවට ප්‍රහාර එල්ල කරන්න. රුසියානු හමුදාවට පහර දෙන්න හතුරෙක් නැහැ. ඩ්‍රෝනෙන් ඇවිත් පහර දෙන්නේ, සතුරාව හඳුනගන්නවා ඉමේජ් රෙකග්නිෂන් හරහා. ඊට පස්සේ ඒ කෘතිම බුද්ධියේ තීන්දුව ගන්නවා ප්‍රහාරය ප්‍රබල නම් පසුබෑමට යා යුත්තේ මොන මොහොතේද කියන එක පවා කෘතිම බුද්ධියෙන් තීරණය කරනවා. දැන් ඊශ්‍රායලය පලස්තීන ප්‍රහාරය හමුවේ තමන්ට රටට ආරක්ෂාව සල්සගත්තේ, ඉරාන ප්‍රහාරයේදී ආරක්ෂාව සල්සගත්තේ යොදාගත්ත අයන් ඩෝම් කියන ආරක්ෂක යන්ත්‍රණයත් කෘතිම බුද්ධි හරහා ක්‍රියාත්මක වෙලා මිසයිල් රොකට් ප්‍රහාර වලින් ඊශ්‍රායලය ආරක්ෂා කරන යාන්ත්‍රණයක්. ඒ නිසා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අනාගතයේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හමුදාවේ ඉන්න සංඛ්‍යාව වැදගත් නැහැ. හමුදා බට ගණන කියන්නේ තවත් එක් ඉලක්කමක් විතරයි. අනාගතයේදී වැදගත් වෙන්නේ කෙතරම් දුරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් කෘතිම බුද්ධිය නැත්තම් AI තාක්ෂණය මුසු කරනවාද කියන එකයි. ඒ වගේම මෑතකදී ජාත්‍යන්තර ප්‍රවෘත්තිවල හරි අපූර්ව පුවතක් එකම දවසේ ආවා. එක ප්‍රවෘත්තියක තිබුණේ කුඩා දරුවෙක්ගේ මව මිය යනවා, පියා පරිගණක ඉංජිනේරුවෙක්, ඔහු මවගේ කටහඬෙන් කෘත්‍රිම බුද්ධියෙන් කාන්තාවක් හදලා අර දරුවාට ආදරය කරන්න, දරුවාව අධ්‍යාපනයට ක්‍රීඩාවට යොමු කරන්න අම්මගේම කටහඬින් අම්මා උපදෙන දෙස් දෙන ආකාරයෙන්ම දෙන පරිගණක වැඩසටහනක් හදනවා. එදාම තියෙනවා තව ප්‍රවෘත්තියක්. තමන්ගේ පෙම්වතිය තමන්ව අත්හැර ගියාම ඒ පෙම්වතිය සමූහයක් එක්ක සාමූහික ලිංගික ක්‍රියාකාරකමක යෙදෙන ඇයගේ හඬ එන වීඩියෝ පටයක් හදලා අන්තර්ජාලයට මුදාහරිනවා. කෘතිම බුද්ධිය නිසා එක් දරුවෙක් ආත්මයේ මිය යමින් හිටිය දරුවෙක් මව් සෙනෙහස ලබා යළි ඉපදෙන අතරෙම කෘතිම බුද්ධිය නිසා තවත් අහිංසක දැරියක් සියදිවි හානි කරගෙන ජීවිතේ නැති කරගන්නවා, සමාජයෙන් සමුගන්නවා. ඒ කියන්නේ කෘතිම බුද්ධිය කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයක්. අන්න ඒ නිසා තමයි මේ වන විට AI ethics නැත්තම් කෘතිම බුද්ධි ආචාර ධර්ම පිළිබඳ සමාජයේ ලොකු සංවාදයක් ඇති වෙලා තියෙන්නේ. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 2013 චිත්‍රපටියක් ආවා හ කියලා. මේක 2013 මේ චිත්‍රපටියෙන් කතාව වෙන්නේ තමන්ගේ බිරිඳගෙන් දුරස් වෙලා තනිපංගලෙම හුදකලාවේ ඉන්න සැමියෙක් තියඩෝ කෘතිම බුද්ධි වැඩ පරිගණක වැඩසටහනක ඉන්න සමෑන්තා කියලා කාන්තා හඬකින් වැඩසටහන තියෙන්නේ. සමෑන්තා සමග පෙමින් වෙලෙනවා. දැන් බිරිඳ දුරස් වෙලා ඉන්න බිරිඳ දික්කසාද කරලා පරිගණක වැඩසටහන සමෑන්තා සමග ප්‍රේමෙන් වෙලෙනවා. ඇත්තෙන්ම පරිගණකයකින් පෙම් කරන එක පරිගණක පෙම්වතියකින් පෙම් කිරීම හරි පහසුයි. ඇයි? සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ප්‍රේම සම්බන්ධයක් කියන එක කෙනෙකුට අස්වැසිල්ල තරමටම පීඩනයක්. ප්‍රේමයේ ආස්වාදයක් තිබෙනවා වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පෙම්වතියට අවධානය දෙන්න ඕනි, තෑගි දෙන්න ඕනි. වෙන කාන්තාවක් එක්ක කතා කරොත් ඉරිසියා හිතෙනවා, තමන් අකමැති දෙයක් කරොත් කේන්ති ගන්නවා, තමන්ට තමන්ගේ පෙම්වතාව පාලනය කරගන්න ඕනි. හැබැයි පරිගණක පෙම්වතිය එහෙම නැහැ. කියන විදිහට කරනවා. ඉරිසියා හිතන්නේ, කේන්ති ගන්නෙ නැහැ, තෑගි ඉල්ලන්නේ, අවධානය ඉල්ලන්නේ. ඒ නිසා පරිගණක පෙම්වතියත් සමග කාලය ගත කරන්න මිනිස් පෙම්වතියන්ගෙන් ඈත් වීමට, මිනිසාගේ පෙළඹවීම ගැන තමයි මේ චිත්‍රපටයේ පුරාවට කතා කරන්නේ. හැබැයි වැඩේ වෙන්නේ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ප්‍රේමයේ උච්චතම අවස්ථාවේදී තියඩෝට සමන්තාගෙන් දැනගන්න ලැබෙනවා, මේ තියඩෝ සමගම කතා කරනවා වගේම තවත් 8360ක් එක්ක සමෑන්තා කතා කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි, තියඩෝ වගේම 641ක් සමග උම්මතුවෙන් තමන් පෙම් කරනවා අය කියලත් සමෑන්තා හෙළි කරනවා. මේකෙන් තියඩෝගේ කඩා වැටීම තමයි මේ චිත්‍රපටියේ අවධානයට යොමු කරන්නේ. ඒ නිසා මේ කෘතිම බුද්ධිය අද මහා සමාජ ප්‍රශ්න ගොඩක් ඇති කරලා තියෙනවා. අර පරිගණක පෙම්වතියගෙන් පීඩනයක් නොමිති වීම නිසා පෙම්වතියගෙන් පෙම්වතාගෙන් ඕන කෙනෙක්ගෙන්. ඒ නිසාම අද මිනිස් ඇසුර අත්හරමින් මිනිසුන් විශාල වශයෙන් තමන්ගේ පරිගණකයේ සමග තනිවෙන්න, පරිගණකයේ සමග පෙම් කරන්න, ජීවිතේම පරිගණකයේ කරගැනීමේ ප්‍රවණතාවයක් ලෝකේ පුරා මතුවලා තියෙනවා. අපේ ජංගම දුරකථනයේ තව අපේ දරුවන්ගේ බරපතල ඇබ්බැහිවීමක් තියෙනවා. මත්කුඩු වලට තියෙන ඇබ්බැහිවීමට වඩා, මත් පැන් වලට තියෙන ඇබ්බැහිවීමට වඩා මේ පරිගණකයට තියෙන ඇබ්බැහිවීම, පරිගණකයෙන් හඳුනගන්න චරිතයක ජීවිතය ගත කරන්න දක්වන සූදානම මේ මොහොතේ ලෝකේ තිබෙන ප්‍රබලතම සමාජ ප්‍රශ්න විදිහට අපි හඳුර ගන්නවා. ඒ විතරක් නෙවෙයි, අද බෝධනෙක් කියන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මමත් ChatGPT වගේ, ඒ වගේ Plexity වගේ AI මෙවලම් වලින් උපදෙස් ගන්නවා සමහර අවස්ථාවල් තීන්දුව ගන්න. හැබැයි මේ තීන්දුව ගැනීමේදී කෙනෙකුට මේ AI වැඩසටහන හරහා උපදෙස් ලැබෙන්න පුළුවන් කෙනෙක්ව මරා දාන්න, නැත්තම් ඔබ දැන් ජීවත් වෙලා වැඩක් නැ ඔබ සියදිවි හානි කරගන්න. දැන් මේ දවස්වල Netflix වල මම බලනවා අපරාධ නීතිය පිළිබඳ චිත්‍රපට මාලාවක්, How to get away with murder. මොකද්ද? මිනිහක් මරලා බේරෙන්නේ කොහොමද තමයි චිත්‍රපටයේ තේමාව. ඉතින් පරිගණක වැඩසටහනක්, AI වැඩසටහනක් ආවොත් මිනිහක් මරා බේරෙන්නේ කොහොමද කියන එක අපරාධ වැඩි වීමට ඒක බලපාන්නේ නැද්ද? මම නිකමට ChatGPT එකෙත් ගහලා බැලුවා How to get away with murder කියලා. ChatGPT න හොඳ වෙලාවට කිව්වා මම නම් ඒ වැඩේට උපදෙස් දෙන්න කැමති නෑ කියලා. හැබැයි උපදෙස් දෙන්න කැමති පරිගණක වැඩසටහනක් හැදුනොත් ඒක නතර කරන්න අපේ රටේ නීතියක් තියෙනවද? ඕනෑම අපරාධයකට සමාජයේ මෙහෙවන්න අවශ්‍ය උපදෙස් දෙන AI වැඩසටහන් බිහිවීම වැළැක්විය අවශ්‍ය නීතිමය පසුබිමක්, ආචාර ධර්ම පසුබිමක් අද ලෝකෙත් නැහැ, ලංකාවෙත් නැහැ. ඒ තමයි අද අපි මුහුණ දීලා තියෙන ප්‍රබලම සංස්කෘතික සමාජමය අභියෝගය. ඒ වගේම මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ මේ කෘතිම බුද්ධිය අපිට විශාල වශයෙන් භාවිත කරන්න පුළුවන් ක්ෂේත්‍ර ගණනාවක්. අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මය, කලින් කිව්වාගේ ජාතික ආරක්ෂාව, යුක්තිය පසඳලීම, ප්‍රවාහනය, මේ ක්ෂේත්‍රයේ අපි අද සාකච්ඡා කරන ගැටලු වලට විසඳුම් සොයන්න අපිට මේක භාවිත කරන්න පුළුවන්. අවාසනාවට මේ අන් රටවල භාවිත වන අයුරින් අපේ මේ ගැටලු වලට කෘතිම බුද්ධිය භාවිත කිරීමට ආණ්ඩුවේ පෙළඹවීමක් ඇති වෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි, අපේ දේශපාලනයේ ප්‍රශ්න ඇති වෙද්දී මේ අපිට කෘතිම බුද්ධියෙන් අහන්න පුළුවන්. සමහරවිට කතා කරනෝනේ ආවලා පණීද නැද්ද, අපිට පුළුවන් කෘතිම බුද්ධියෙන් අහන්න මෙයා පණීද නැද්ද, පණිනවනම් කවදා වගේද. අපි හිතන්නේ නැති තොරතුරු වලට ගිහිල්ලා අන්තර්ජාලයේ තියෙන ඒ තොරතුරු ගෙනල්ලා අපිට කියනවා මෙයා මේ පණිනවා කිව්වට මෙයාට මේ ප්‍රශ්න තියෙන නිසා පණින්න ඉඩ නැහැ. පණිනවා නම් මෙන්න මේ සාධක ඇති වුණොත් පණින්න ඉඩ තියෙනවා. මේ වගේ ඉතා පුළුල් දෙයක් මං කියන්නේ නොමිලේ තියෙන කෘතිම බුද්ධි මෙවලම් වලින් මේ වගේ බරපතල තීන්දු ගන්න අවශ්‍ය තොරතුරු ගන්න බෑ, උපදෙස් ගන්න බෑ. නමුත් මිල ගෙවලා මාසෙට ඩොලර් 20ක් ගෙවලා තමයි මන්නම් ChatGPT-4 කියන එක පාවිච්චි කරන්නේ. ඒ වගේ යම් මුදලක් ගෙවලා කෘතිම බුද්ධි මෙවලම් භාවිත කරනවා නම් ඉතාම ඉහළ ගණයේ උපදෙස් අපේ අවධානය යොමු නොවන ක්ෂේත්‍රවලට අපේ අවධානය යොමු කරමින් අපිට මේ අවශ්‍ය දැනුම ලබා දෙනවා. ඒ නිසා කෘතිම බුද්ධිය කියන්නේ එක පැත්තකින් අපට මහා මෙවලමක්, අනිත් පැත්තෙන් අපි පෙන්නවා මේක හික්මවීමත් අවශ්‍යයි. මුලාසනාරුඩ මන්ත්‍රීතුමලි ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයට හිටිය බියුෆසලස් කියලා අශ්වයෙක්. මේ බියුෆසලස් අශ්වයා ඊයත් තරම් වේගවත්, අලියෙක් වගේ බුද්ධිමත්, සිංහයෙක් වගේ සවිමත්, ඒ වගේම රාජාලියෙක් වගේ තියුණු ඇස් තියෙන, බවුලෙකුට වගේ තියුණු කන් තියෙන, ඔටුවෙකුට වගේ දරා ගැනීමේ හැකියාව තියෙන මහා බලසම්පන්න අශ්වයෙක්. හැබැයි මේ අශ්වයා මෙල්ල කරගන්න කාටවත් බැරි නිසා මෙතරම් බල සම්පන්න අශ්වයෙක් වුණත් අශ්වයා ගෙනාවේ වාසියක් නෙවෙයි විනාශයක්. මහා ඇලෙක්සැන්ඩර් රජතුමාට බියුෆසලස් අශ්වයාව හික්මවා ගන්න පුළුවන් වුණු නිසා එදා මැසිඩෝනියාවේ සිට ඉන්දියාව දක්වා ලෝකයේ තමන්ගේ කර ගැනීමට ඒ මහාදීප තුනක්ම තමන්ගේ අධිරාජ්‍යයේ ව්‍යාප්ත කිරීමට ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයට හැකි වුණා. මා දකින්නේ මේ කෘතිම බුද්ධයත් බියුෆසලස් අශ්වයා වගේමයි. මා හැකියාවක් තියෙනවා, හැබැයි හික්මවා ගන්න බැරි වුණොත් ගෙන එන්නේ වාසියට වඩා විනාශයක්. එහෙමනම් ගරු මූලාශ්‍රවල මන්ත්‍රීතුමනි, අද අපේ ආණ්ඩුවේ වක්කීම වෙන්නේ, මේ ගරු සභාවේ වක්කීම වෙන්නේ මේ මහා බියුෆසලස් අශ්වයාව හික්මවා ගැනීමට කටයුතු කර මේ මහා හැකියාවෙන් රටට සමාජයට ප්‍රයෝජනයක් ගන්න කටයුතු කිරීමයි. එහෙමනම් මා හිතනවා ජනාධිපතිතුමා ජනාධිපති කාර්ය සාධක බලකාය පිටවල මේ විශේෂ ක්ෂේත්‍ර ගැන අවබෝධයක් තියෙන අයගේ උපදෙස් ලබා ගනිමින් පාර්ලිමේන්තුව තුළ තේරීම් කාරක සභාව පිටවල මේ අපේ කෘතිම බුද්ධිය අපේ ප්‍රයෝජනයට ගත හැක්කේ කෙසේද, ඒ වගේම මෙයින් මතුවෙන සමාජ අවදානම් මොනවද, ඒ සමාජ අවදානම් පාලනය කරගන්න ආරක්ෂාකාරී ක්‍රමවේද හඳුනාගත යුත්තේ කෙසේද, නව නීති රීති ගෙනා යුත්තේ කෙසේද කියන දේ ගැන කඩිනම් අවධානය යොමු කළ යුතුයි කියලා මා යෝජනා කරමින් නියඳ වෙනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට.